දෙදහස් විස්ස වසරේ තුන්වෙනි මාසේ පළවෙනිදා භාවනා වැඩසටහන ගුණගරුක ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත පින්වත්නි, අප ඉදිරියේ සිටින පින්වතුන් වාගේම දුර බැහැර ඈත ඉඳලා අපේ ශ්‍රවණය කරන පින්වත්නි, ඉතින් මේ කාලේ කැස්ස තියෙනවා නේ, කොරෝනා තියෙනවා. ඒ නිසා කැස්ස තියෙන අය බෑග් එකෙන් ලේන්සුවක් අරගෙන ළඟ තියාගන්න, කැස්ස නැති අයත් තියාගත්තට කමක් නෑ. මට තමයි ඇවිල්ලා කියන්නේ හාමුදුරනේ පිටිපැත් එක්කෙනක් කහිනකොට මගේ ඇඟට කෙලවිසි වුණා කියලා. මට කියලා හරියනවා නේද? ඒක පිටිපස්සේ එක්කෙනාටම කියන්න ඕන. තරහා යන මනුස්සයෙක් එහෙම හිටියොත් කෙලිම කුටුව උසල ගැහුවා තමයි ඩෝංගාර. ඒ නිසා එක තියාගන්න ඕනේ. ඊළඟට මෙහෙම අතර මෙහෙම තියලා කහින්න එපා. මෙහෙම කහලා ඊළඟට ලස්සනට පුටු එහෙම ගහන්න එපා. ඕවා අපි හැමදාම හොදන්නේ නැහැ. ඒක ඕන ඇඟේ පීද ගන්න, නැත්නම් ඔළුව පොඩ්ඩක් අත ගාගත්තත් කමන්නේ නැහැ. එනිසා අපේ හාමුදුරුවන්ට නම් මෙහෙම ටිකක් සිවුරු වැඩිපුර තියෙනවා. හදිසි ඉක්මන් වුණොත් සිවුරු අල්ල ගන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ මේ වැලිමිට ප්‍රදේශයේ මෙහෙම අල්ලන්න ගන්න පුළුවන් පින්නතුන්ට. නැත්නම් හාමුදුරුවන්ට නම් නැත්නම් අනිත් අය ලේන්සුවක් පේපර් සර්වියට් එකක් තියාගන්න ඕනනේ. මම ඉතින් ඕව බලාගෙන ඉන්නේ ඔය දැක්කේ නැති වගේ හිටියට. සයි ධර්ම ආචාර ධර්ම මුලින්ම තියෙන්න ඕනනේ. ඒවා හොඳට පාවිච්චි කරන්න ඕන. අපේ පින්නතුන් ඒවා දන්නවා. අර පොඩ්ඩක් අමතක වෙලා යනවනේ, ඒක නිසා මතක් කරේ. හොඳයි. මේ ආත්මේ ජයගෙන අපේ පින්නතුන්ගේ බලාපොරොත්තුව මේ ලබාගත් දුර්ලභ මනුස්ස ජීවිතේ තා දසවස් කීපයක් අපි කවුරුත් ගෙවා දමાવી, ඒ කීපය ඇතුළතයි මොකද 100ක් වසක් ගෙවන්නේ නේද, දසවස් කීපයක් උපරිම ගෙවාවි. ඒ ගෙවන කාලයෙන් පසුව යන දිහාවට යන්න හොඳ හිතක් හදාගන්න ඕන කියන අදහසින් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා දරන ධර්ම වඩා ගන්න, සීල සමාධි ප්‍රඥා ගුණ වඩා ගන්න, විමුක්ති විමුක්ති ඥාන දර්ශන වඩා ගන්න, සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් යන මාර්ගඵල ලබා ගන්න අපි මහන්සි වෙන්න ඕන. බුද්ධ ශාසනයේ තියෙන ගෞරව සම්මාන භාවයන් කියලා කියන්නේ පඬිත ශාස්ත්‍රපති ඒව නෙමේ. බුද්ධ ධර්මයේ තියෙන ගරුණාම තමයි උත්තරීතර পদවි තමයි සෝහාන් සකදාගාමි අනාගාමි. කොහොම හරි ඔය හාමුදුරු කෙනෙක්ගේ පට්ටම් කියනකොට කියනව ඇහෙලා තියෙනවද සෝහාන් මාර්ගඵලලාභී ආවල් ස්වාමීන් වහන්සේ කියලා? නැහැ. කවුරු හරි ගිහියෝ එහෙම නැත්නම් අධ්‍යාපන අමාත්‍යංශයෙන් දීපු කොළ කෑල්ලකින් දීපු පට්ටමක් ගැනම තමයි කියන්නේ. බුදුහාමුදුරු දීපු පට්ටම් කියවන්නේ නැහැ ඒගොල්ලෝ. ඉතින් අමාත්‍යංශ වලට වැටෙන්නේ. එහෙම නෙමෙයි අපිට අනාගතය අහන්න ලැබෙනවා නම් මේ සෝවාන් මාර්ගඵලලාභී මේ පොඩි ස්වාමීන් වහන්සේ, සකදාගාමී ඵලයට පත් වූ මේ ස්වාමීන් වහන්සේ, අනාගාමී ඵලයේ මේ සිටින මේ අපගේ ගෘහි උපාසක මහා උපාසක උපාසිකාව, අරිහත් මාර්ගඵලයට පත් වූ මේ ස්වාමීන් වහන්සේ ආදී වශයෙන් කියන නාමයක් අහන්න ලැබුණොත් ඒක පින්නතුනේ කන් දෙක වාසනාවන්තයි. පින්බරයි එහෙම අහන්න ලැබුණොත් එහෙම. ඉතින් ඔය මාර්ගඵල ධර්මයක් කවුරු හරි කිව්වහම ඒකට එලව එලවා පහර දෙන්නේ මේ ප්‍රතිලාභයන්ට ගොදුරු මේ ගිජු අය. මිනිහාගේ අදහසක් ඇති වෙනවා මේ අපේ ප්‍රතිලාභයේ ටික අතින්ට යාවි ඕක ඉක්මනින් විනාශ කරන්න ඕන කියලා විනාශ කරනවා. ඒ නිසා ඒ ප්‍රතිලාභීන්ට ගිජු අය තමයි බණ භාවනා කරන වික්ෂූර්ට පහර දෙන්නේ වෙනසනේ. නොයෙකුත් විදියට ලස්සන සුන්දර කතා කියලා තමයි පහර දෙන්නේ. ඒකත් අපි තේරුම් ගන්න ඕන අපි නුවණැති පින්නතුන් පිරිසක් හැටියට. නැනසින් මිනිස්සුන්ගේ ආවේග වලින් කතා කරන මිනිස්සු පස්සේ නෙමෙයි යන්න ඕන, නුවණින් ප්‍රඥාවෙන් කතා කරන, දර්ශනයක් ගැන කතා කරන, ආධ්‍යාත්මයක් ගැන කතා කරන, සැබවින් මගඵල නිවන් අවබෝධ කරගන්නට මඟ පෙන්වන ස්වාමීන් වහන්සේලා සොයාගෙන තමයි යන්න ඕන අපේ පින්නතුන්. පින්නතුන්ට දිව තියෙනවා රස බලන්න පුළුවන්, නුවණ තියෙනවා කරුණෝල රස බලන්න පුළුවන්. එනිසා නුවණින් කටයුතු කිරීම කියන්නේ ඒකයි. අදහස්වල, සංකල්පවල, ප්‍රකාශනවල රස බලන්න තියෙන නුවණ. එහෙමයි. ඒ නුවණ නැති කෙනෙකුට නිවන් රසයත් බලා ගන්න බැරි වෙනවා. නිවනත් සියලු රසයන් අභිබවා තියෙන රසය වන නිසා. හොඳයි පින්නතුනේ, අපි ආරම්භයේදීම අපේ හිත සංසුන් කරගන්න, සිත මෙසේ පිහිටවමු. අනාගතයෙන් දුරු කරගත්ත සිත, අතීතයෙන් දුරු කරගත්ත සිත, වර්තමානයේ නොඇලී නොපිහිටා වාසය කරමු. අතීතේ නොඇලී, අනාගතේ නොඇලී, වර්තමානයේ නොඇලී වාසය කරමු. මේ ලෝකෙ පිනතුනේ අප්‍රමාණ ආධ්‍යාත්මික පැටලැවිලි බාහිර පැටලැවිලි තියෙනවා. ඒ පැටලැවිලි වලට විසඳුමක් සොයා ගන්නවා නම් අන්නේ පිළිතුරට අපි මතක් කරනවා ධර්මය, සද්ධර්මය. පිළිතුරක් නැති ප්‍රශ්නවලට කියනවා අධර්මය. ඒ ගැන දන්නේ නැහැ, වැටහීමක් නැහැ, පරක්තරක් දන්නේ නැති නිසා ඒකට අධර්මය කියනවා. යමක දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය දනේද, අන්න ඒකට කියනවා ධර්මය කියලා. ඉතින් පින්නතුනේ ශාසන ඉතිහාසයේදී උපාසක උපාසිකාවන් බුදුරජාණන් වහන්සේ අභිමුවට ඇවිල්ලා නොයෙකුත් අවස්ථාවල ප්‍රකාශ කරනවා මට මේ වගේ ධර්ම කරුණක් පහළ වුණා. හරි ආඩම්බරේ. මේ ගොඩාක් තියෙන හැම සූත්‍රයක්ම මේ බුදුරජාණන් වහන්සේම දේශනා කළා නෙමෙයි. වෙනත් උපාසක උපාසිකාවන් ඇවිල්ලා ප්‍රකාශ කරපු දේ බුදුරජාණන් වහන්සේ අනුමත කළා. එහෙම නැත්නම් සංශෝධනය කළා. ඉතින් පින්නතුනේ ධර්ම කරුණක් පහළ වුණාම ඒක ගැන ලොකු උදානයක් සතුටක් තියෙන්නේ. මම මේ වගේ කාරණයක් දැක්කා, මම මේ කාරණයට උත්තරේ මෙහිමයි කියලා හිතුවා. මේ සංසාරේ මේ වගේ ප්‍රශ්න තියෙනවා, මේ විදියටයි මේ වයින් නිදහස් වෙන්නේ කියලා මම කල්පනා කළා. ආදී වශයෙන් ඔය තියෙන්නේ ඒ. ඉතින් පින්නතුනි අපේ පින්නතුන්ටත් එහෙම දේවල් සාකච්ඡා කරන්න පුළුවන් නේද? මේ සිතෙන් ගැලවෙන්න නම් කල යුත්තේ මෙන්න මෙයයි කියලා මට පහළ වුණා. ඉන්ද්‍රිය සංවරයට නම් මෙන්න මෙයයි කල යුත්තේ කියලා පහළ වුණා. මෝහය දුරු කරගන්න නම් මෙන්න මෙයයි කල යුත්තේ කියලා මට ධර්ම කරුණක් පහළ වුණා. තරහ ආවොත් ඒක සංසිඳව ගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් හැටියට මෙන්න මේ මට පහළ වුණා කියලා කියන්න පුළුවන් නේද? අත්හදා බලන්න ඔය සමහර අය අත්හදා බලන ඔය කියන්නේ සරල දෙයක් තියෙනවා. මේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ගණන් කරන්න කියලා කියන්නේ. ඒකේ ඉඳන් 100ට ගණන් කරලා 100යිකට ගණන් කරන්න. මොකද 100 පොඩ්ඩක් අවධානය වැඩි වෙනවනේ. ආවේගයක් ආවම එහෙම ගණන් කරලා තීරණයක් ගන්න කියලා. දවල් ටිකක් නුවණ අවදි වෙනවා. එහෙම දේවල් තියෙනවා පින්නතුනේ. ආන්න ඒ වගේ තමන්ගේ නුවණට ධර්ම කරුණු පහළ වෙන්න ඕන. ආනන්ද හාමුදුරුවෝ මුගලන් සරියුත් මහරහතන් වහන්සේලා පවා බුදුජනන් වහන්සේට බොහෝ අවස්ථාවල ඒ පහළ වෙච්ච ධර්ම කරුණු ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම විසාකා මහා උපාසිකාව, ඒ අනේ පිඩිසිටුතුමා, ඔය කුසල් රජතුමාටත් පහළ වෙච්ච දේවල් ගිහිල්ලා කියලා තියෙනවා, සංශෝධනය කරලා තියෙනවා. කෝසල මල්ලිකාව ගිහිල්ලා කියනවා තමන්ට මේ වගේ දහම් කරුණක් පහළ වුණා කියලා. ඒකම හොඳයි. විද්‍යාත්මක සොයා ගැනීම සොයාගත්තාම භෞතික විද්‍යාවේ නැඹුරුවක් තියෙන කෙනෙක් ඒක බොහොම සාදරයෙන් ආඩම්බරයෙන් ඒකට අයිතියක් පේටන් එකක් ලබා ගන්නවා. ගොඩක් සතුටු වෙනවා මේ නව උපාංගයක් සොයාගත්ත කියලා. ඉතින් මේ ධම්මග යන අය මොනවද හොයන්න තියෙන්නේ? නව උපාංගයක් නෙමෙයි, නව ධර්ම කරුණක්. කොහොමද කෙටියෙන්ම නිවන් දකින්නේ කියලා හොයාගන්න පුළුවන්නේ? මැෂින් එකක් හොයනවා වගේ. කොහොමද සරලවම කෙටියෙන්ම නිවන් දකින්නේ? කෙටියෙන්ම මාර්ගඵලයක් අවබෝධ කරගන්නේ? මෙන්න මෙහෙම කළාම අවබෝධ කරගන්න පුළුවන් ලෙහෙසි මාර්ගඵලයක් කියලා මට ධර්ම කරුණක් පහළ වුණා කියලා කියන්නේ. ඊට පස්සේ ওই කැලෑවක ඉන්න ඌරු හාමුදුරුවෝ ටිකක් ඇවිල්ලා ගහලා ගහලා මරලා දානවා. තෝ කොහොමද කෙටියෙන් නිවන් දකින්නේ? ඕ නිවන් දකින්න බෑ, මේ කාලේ ඒක බුදුවරයෙක්ගේ කාලෙටම යන්න ඕන, නිවනක් ගැන කතා කළොත් එහෙම දැනගෙනයි කියලා ඔව් තරල පෙරල යන්න ඉඩ තියෙනවා. ඒ නිසා නිවනක් ඇලර්ජි වෙච්ච මිනිස්සුන්ට මං හිතන්නේ කිසි කෙනෙක් දානයක්වත් දෙන්න හොඳ නෑ. ඇයි දෙන්නේ? නිවනට ගහනවා නම් ඒ මිනිස්සයා භික්ෂුවක්ද? නිවන් ධර්මයට පහර දෙනවා නම් ඒගොල්ලෝ කියන්නේ ඒ වුණාට අපි මේ නිවනට ගහනවා නෙමෙයි, මේ නිවන වගේ බොරු කරනවට ගහන්නේ කී කියා නිවනට ගහන්නේ. කවුරු හරි කෙනෙක් නිවන් මඟ බොරුවට හරි යනවා නම් මං ඒක හොඳයි කියලා කියනවා. අර මොකක්වත්ම නිවනක් නැහැ කියන මිනිසුන්ට වඩා ඒක හොඳයි. යම් මොකක්වත් බොරුවක් කරනවා කියනකෝ වංචාවක් කමන්නේ. ඒත් හොඳයි අර නිවනක් නැහැ කියන මිනිහට වඩා. මොකද හේතුව අර මිනිහා කවදාවත් හරි නිවනක් හොයා ගන්නවා. අර බොරුවට හරි භාවනා කරන මනුස්සයා. ඒකනේ විනුතුනේ පස්වග මහණු නිවනක් හොයමින් හිටපු අය ළඟට ගිහී හොයාගෙන ගිහී බුදුරජාණන් වහන්සේ. ඒකයි නයි පින්තුනේ. ඔබේ විඥානයේ දිහා බලන්න එපා, බලන්න ඔබේ සිත දෙස. මේ දැන් බලන්න විඥානයේ දිහා බැලුවොත් අපේ මේ මොලේ එක්ක මේ ඉන්ද්‍රිය ස්පර්ශ වන විඥාන ධාතුවත් එක්ක බැලුවොත් එහෙම ඒ සංඥා ධාතු දිහා බලන්න ගියොත් එහෙම ඔබට නිරන්තරයෙන්ම මේ සිතිවිලිත් එක්ක තියෙන ගැටීම ගමන් කිරීම බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි ඔබේ පදනම සිත චේතනාව ඔබට හොයා ගන්න බැරි වෙලා යනවා. මොකද චේතනාව ඊට වඩා ගොඩක් ගැඹුරින් පවතින දෙයක්. එහෙනම් අපි ඔබට කියනවා ඔබේ සිත දෙස බලන්න, මේ විඥානයේ දෙස බලන්න එපා. මොකද විඥානය කියන්නේ හිත කියන්නේ. මෙහෙම අඳුන ගන්නකො විඥානය කියන්නේ දැනගන්නා වූ ස්වභාවය. දැනෙන ස්වභාවයට කියන මේ විඥානගත ස්වභාවය. කාය විඥානය තමයි ඔය අරමුණු වෙන්නේ. කාය විඥානයට තමයි අවධානය යොමු වෙන්නේ. ඒ කාය විඥාන ධාතුවේ නිද්‍රාවටපත් වුනහම ඒක අපි අල්ලන්නේ නැති වෙනකොට උන් අපිට තේරෙන්නේ නැතුව යනවා. අපිට තියෙනවා වෙනම තියෙනවා සංවේදීතා ගොඩනගන සිතක් කියලා එකක් තියෙනවා. මේ සියල්ලට පදනම් කරගන්න, අරමුණු කරගන්න, මූලික කරගන්න ස්වභාවයේ ධර්මයක් තියෙනවා. ඒවට වචන නැහැ පින්නතුනේ. ඒවා මේ තනිකර සංවේදීව අඳුන ගන්න ඕන දේවල්. තම මිනිස්යාගේ හිතවල ඇති වෙන හැඟීම් වලට යම් යම් නම් දාලා තියෙනවා තමයි. නමුත් එකම විදිහේ හැඟීමක් දෙන්නෙකුට උපදින්නේ නැහැ. එකම විදිහේ මානසික ස්වභාවයන් දෙයක් දෙන්නෙකුට හටගන්නේ. ඒ දෙකේ වෙනසක් තියෙනවා මොකක් හරි. ඒ නිසා නානත් කාය හරි නානත් සංඥා විඥාන ද ඔක්කොම නානත් වෙනවා. එහෙමනම් මේ වචනවල ලොකු ඇත්තක් නැහැ. ඔබ සංවේදීව ඔබේ හිතේ තියෙන ගුණය ඔබ හඳුනා ගන්න ඕන. ඔබේ හිතට අවධානය යොමු කරන් බලාගෙන ඉන්න. පපුව දිහා හිත දිහා බලගෙන ඒ හරියනි වැඩ කරන්න. ඔය සංවේදනාව දැනෙන්නේ මේ මේ වේදනාව දැනෙන්නේ මේ පපුව හරියේ. ඒ දෙස කොණ්ඩම් බලන්න කොහොමද තියෙන්නේ පවතින්නේ කියලා. ඔය හිත අල්ලගෙන ඉන්නේ මොනවද කියලා බලන්න පින්නතුනේ. කුමක් උපකාරයෙන්ද පවතින්නේ කියලා බලන්න. හිතේ අස්කරන දේවල් තියනවද? තාම රැස් වෙච්ච ගොඩ ගැහිච්ච දේවල් තියෙනවද කියලා බලන්න. හිත සම්පූර්ණයෙන්ම නිරෝධයි කියලා පේනවද බලන්න. තියෙන දේ තියෙන විදියටත් නැති දේ නැති විදියටත් තමන් බොහෝම මැදහත්ව පිළිගන්නා නුවණින් බලන්න. චරිතයක් හැටියට මම මොන වගේ චරිතයක්ද කියලා බලන්න. මේ තියෙන මානසික ස්වභාවයන් ඉවත් කරන්න තමා කැමතිද? මේ කහල ගොඩ තියාගන්නවද? බුද්ධාදී මහෝත්තමයෝ දිසා වදාලා ආකාරයට මනස ප්‍රතිපත්ති පූජාවෙහි තබනවද? තමන්ම සම්මා සංකප්පය කරන්න තමන්ගේ සිත පිළිබඳව. හුදෙක් අපි දෘෂ්ටිගතව මේ නිවන් දකින්න යනවද? දෘෂ්ටි ඉවත් කරගෙන මේ නිවන් දකින්න යනවද? දෘෂ්ටි ඉවත් කර වාසය කරනවාද? මෙන්න මේ කොට්ටාස තුන මෙතන ඉන්න පුළුවන්. දෘෂ්ටිගත කරගනිමින් දන්නේ නැතුව නිවනක් හොයන වෙන්න පුළුවන්. දෘෂ්ටිගතව ඒ වගේම දෘෂ්ටි ඉවත් කරමින් නිවනක් හොයන කෙනෙක්ටත් පුළුවන්. දෘෂ්ටි ඉවත් කර නිවන් සුව දකින විදින කෙනෙක්ටත් පුළුවන්. ඔබේ සිතේ මරණ ධර්මතා කීයක් තිබෙනවාද? බලන්න ගණන් කළා. ඔබේ සිතේ මරණ ධර්මතා කීයක් තිබෙනවාද? මැරෙන ධර්මතා කිසිවක් ළඟ තබා නොගන්න, සිතෙහි දරා නොගන්න. මැරෙන ධර්මතා හැම දෙයක්ම මාරයටම බාර දෙන්න, ඔබ නිදහස් වන්න. ඇල්මෙන් උපාදානයෙන් තමන්ට රිසි පරිදි කැමති පරිදි පැවැත්වීමෙන් නිදහස් වන්න. එයයි නිදහස් වීම. ස්වභාව ධර්මයේදී ස්වභාවයට අනුව වෙනස් වන්නට ඉඩහැරීමයි අතහැරීම කියන්නේ. දැන් බලන්න පින්නතුනි, අපි ඉර අල්ලගෙන නැහනේ. ඉර කැමති වෙලාවට ආලෝකය ලබා දීලා ඉර කැමති වෙලාවක සැඟව යනවා. අපි අල්ලගත්තේ නැහැ. ඒ ස්වභාවය බාරගෙන අපේ ජීවිතය හැඩගස්ස ගන්නවා. ඔබේ සිත තුළ පවතින හැම දෙයම ඉර වගේ කියලා කල්පනා කරන්න. හැම දෙයකම හට ගැනීමක් පැවැත්මක්. සැඳෑ කාලයක් උදා වෙනවා. එහෙමනම් ස්වභාව ධර්මයට අපි ඉඩ දුන්නාසේම සිතෙහි පවතිනා වූ සියලු දෙයට ස්වභාව ධර්මයක් කොට ඉඩ දෙනවා. ඒ ඉඩ දින විට පින්නතුනේ අපගෙන් දුරවන්නේ මාන්නය. ඒ ඉඩ දින විට පින්නතුනේ අපගෙන් දුරවෙන්නේ ස්වකීය ආත්මයයි වැරදි බන්ධනයකින් වැටහීමකින් සිටින සිත තුළ තියෙන චිත්ත වේගය, සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය දුරු වුණාම ගත සැහැල්ලුයි, හිත සැහැල්ලුයි. සොකී ආත්මයයි රැවටුණු සත්වයා ඒ ආවේශයෙන් ඒ මේ අත දුවනවා. අවසානයේදී ලෙඩ හැඳේදී මල ඇඳේදී මම කවුදැයි කුමක් කළාදැයි සොයන විට ඔවුන් පසුතැවෙනවා. මම කියන්නේ පංචස්කන්ධයටද? මම කියලා කියන්නේ බාහිරින් ගත්ත අරමුණු ටිකටද? කිව හැකිද නුවණක් ඇති පුජ්‍යලයකට? නැති මම ආරෝපණයක් ඇති කරගෙන අවිද්‍යාවෙන් දුක්ඛින් දානවද? කවුරුන් හෝ පින්නතුනි වැරදි වටහා ගැනීමක් කළහොත් මේ භාවනාව කියලා කියන්නේ කිසිවක් නොසිතා ඉන්න එක කියලා වැරදි පින්නතුනි. බුදුදහමේ මානසිකාරය කියන එක අයින් කරන්න කියලා නැහැ. යෝනිසෝ මානසිකාරය සහ අයෝනිසෝ මානසිකාරය කියලා දෙකක් වේදනය කළ පෙන්වලා තියෙන මානසිකාරය අයින් කරන්න කියලා මතක් කළා නෑ. එහෙමනම් නුවණින් මෙනෙහි කිරීම වැදගත්. මොකද අයෝනිසෝ මානසිකාරය කියන්නේ නුවණක් නැතුව ඔහේ කල්පනා කරන එක. යෝනිසෝ මානසිකාරය කියන්නේ නුවණින්. අනිත් එක මේ නුවණින් කල්පනා කරන්නේ නැතුව කටයුතු කරොත් එහෙම යාගේ මොලේ ශෛල පවා මිය යන්නට ඉඩ තියෙනවා. කිසි දෙයක් කල්පනා නොකර හිතන් නැතුව ඉන්න පුරුදු වුණොත් එහෙම මොලේ ශෛල වුණත් මිය යන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි නුවණින් මෙනෙහි කිරීම කියන එක රහතන් වහන්සේලා ළඟ තියෙන දෙයක්. ආර්ය ශ්‍රාවකයෝ ළඟ තියෙන දෙයක්. මෙතෙන්ට බාධාව සිටිවිලි නෙමෙයි. සිතවිලි තිබ්බට කමක් නැහැ. මෙතන බාධාව අයිතිය. මම හැමදාම පින්නතුන උදාහරණයක් කියන්නේ. පීඩාවට පත්වන්නේ මන්සන්දියේ පොලිස්කාරය වුණහමනේ. දැන් යන මගියට වඩා වැඩිම පීඩාවෙන් ඉන්නේ කවුද කියලා බැලුවහම මම දකින්නේ මන්සන්දියේ රථවාහන පොලිස් නිලධාරිය තමයි වැඩියෙන්ම පීඩාවෙන් ඉන්නේ. ඇයි? ඒ මනුස්සයර තමයි ඔක්කොම ප්‍රශ්න. හරෙන් එන වාහනත් ප්‍රශ්න, මෙහෙන් එන පානක් ප්‍රශ්න, හරයට කෑගහනු, මෙයාට කෑගහනු, නලාව පිඹල හුලන් ටිකක් ඉවරයි. ඒ මනුස්සය පුදුම දුකක් විඳින්නේ. ඉතින් අන්නේ පොලිස්කාරය වුණහම තමයි ඔබට පීඩාව ඇති වෙන්නේ. මුතේ ඒ ළඟම උඩු මහලක ඉඳලා මිනිස්සෙක් මේ නගරේ දිහා බලාගෙන ඉන්නවා. මගේකුත් නෙමෙයි, යා පාරේ ගමන් කරන්නේ නැහැ. මේ ඒ වගේම පොලිස්කාරය වෙලත් නැහැ. නිකම්ම උඩු මහලක ඉඳන් බලන් ඉන්නවා. දැන් කොහොමද යාට මේක පේන්නේ? වෙනස්ම විදියකටනේ. අර පොලිස් නිලධාරියා ළඟ තියෙන පීඩනය නේ. අර පොලිමේ තමන් යන්න ඒ ඉන්න පුජ්‍යලයට තියෙන පොලි මේ මේ පීඩනයත් එමුකවත් නැහැ. ඔක්කොම පීඩන තියා බලන් ඉන්න වෙනම කෙනෙක්. අපිටත් පුළුවන් ද ඒ වගේ වෙන්න? අපේ සිත නගරයක් නම් අපේ මේ පංචස්කන්ධයේ නගරයක් නම් ඒ නගරේ එක්තරා තනතුරක් ලබන්නේ නැතුව, ඒකේ පොලිස්කාරයෙක් වෙන්නේ නැතුව විශ්‍රාමලත් මිනිස්සෙක් හැටියට ඉහළ ඉඳන් මේක දිහා බලන්න පුළුවන්. අදිවාසය කියලා කියන්නේ ඕක. සාමාන්‍ය වාසය තියෙනවා මේ මනස තුල වාසය කරන, මේක අදිවාසය. ඉන්ද්‍රයන්ට වඩා, ඉන්ද්‍රිය සාපේක්ෂිත විෂය ධාරාවට වඩා ඉහළ සිට බලා සිටීම. ඒකට පෙන්වතුනේ අපගේ ඥාණය, අපගේ දර්ශනය උසස් වෙන්න ඕන. අගයක් නැති සීමාවට අගයක් නැති සීමාවට යම් අගයකින් කරන්න බෑ. කිසිම මේ ලෝකයේ තියෙන අගයකින් තමන්ගේ සිත මාරයටවත් කාටවත් අල්ලන්න බැරි මට්ටමකට උසස් වෙන්න ඕන. පෙරතුනේ අර බුද්ධ ශාසනයේ පවතින බුදුරජාණන් වහන්සේ වැඩ ඉන සමයේදී එක්තරා ඒ දිව්‍ය නිකායක මේ ගෝත්‍රෙහි දේව කියලා ගෝත්‍රයක් තිබ්බනේ. ගෝත්‍රේ මිනිස්සෙක් නිවන් මඟ අවබෝධ කරගත්තා. මේ අවබෝධ කරගත්තාම මේ මිනිස්සයාට තව මිනිස්සෙක් ඇවිල්ලා කිව්වා, ඔය බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ විවේචනය කරන්න බැනවදින්න මම මෙච්චර සල්ලි දෙන්නම්, කහවණු දෙන්නම් කිව්වා. කහවණු 100ෙන් පටන් අරගෙන කහවණු කෝටි ප්‍රකෝටි ගානකට නැග්ගුවා. ඒතර මාර්ගඵල අවබෝධයට පත්වෙච්චේ දෙවිය මොකද කියන්නේ? මට මේ මුළු ලෝකෙම දුන්නා, මම බුදුන් නොබුදුන් කියන්නේ නැහැ, දහම් නොදහම් කියන්නේ නැහැ, සඟුන් නොසඟුන් කියන්න මට බෑ කිව්වා. එහෙනම් කොතනද ඒ මනස තියෙන්නේ? ඈ අගේ කරන්න බැරි සීමාවකේ මනස තියෙනවනේ. අගේ කරන්න බැරි සීමාවක තියෙනවා. අගේකට යටත් නොවන සීමාවක තියෙනවා. බලන්න ඔබේ මනස ඔබ උපකල්පනය කළ නිකම්මත් බුදුන් නොබුදුන් කියන දහම් නොදහම් කියන සහුන් නොසහුන් කියන කීයක් දුන්නොත් ලෑස්තිද? නිකන් උපකල්පනය කරලා ඉන්න ඕන නෑ කියලා හිතන්න එපා. අපේ ගම්මානවල ඉන්න මේ අපේ අහිංසක මේ නිකන් බුද්ධියක් නැහැ. ඉතින් දානයක් මානයක් දීගෙන හිටු මෝඩ බෞද්ධයොන්ට පොඩි දේවල් ටිකක් දුන්නට පස්සේ වෙනවද නැද්ද? බුදුන් නොබුදුන් කියනවා, දහම් නොදහම් කියනවා, සංගුණ නොසගුන් කියනවා, මේ අපි මේ ආගමේ කියලා කියනවා. ඊට පස්සේ බඩේ කැක්කුම හොඳ කළොත් ආගම මරු කරනවා. ඈ හතිය සනින්ව කරලා දුන්නොත් ආගම මාරු වෙනවා. ඒ කියන්නේ එන හතිය හොඳ කරගන්න නම් මේ බුදුදහමේ ඉන්න ඕනේ. ඒක වෛද්‍යවරයෙක් අදහවනම් ඉවරයි. එහෙම ශ්‍රද්ධාවක්, එහෙම ප්‍රඥාවක්, එහෙම ගුණයක් තියෙන අයට නම් ගැඹුරු ධර්මයක් ජීවිතය අවබෝධ කරගන්න බෑ. ඒගොල්ලන්ට කියන්නේ මහා අමු මේ අමූලිකා ශ්‍රද්ධාවෙන් යුක්ත අමු මිනිස්සයෝ, අමු මිනිස්සේ පැසුරු බුද්ධියක් නැති අමු වැඩක් නෑ. බලන්න පින්නතුනේ ධර්මයේ පිළිබඳව එච්චර අගයක් හැදිලා තියෙනවද කියලා ඔබේ හිතේ. ඇත්තටම ඒ අගය අමිල අගයක්ද බලන්න. මං කියන්නේ අගේ නැත්තම් දැන් අගේ ඇති කරගන්න කියන්නේ. ඒ අගය තියෙනව නම් ඔබ ශ්‍රේෂ්ඨ තැනකට ඇවිල්ලා. ඒ අගේ මදි නම් තව තවත් දේශනාවල් අහලා ධර්මයේ අවබෝධය වැඩි කරගන්න. එතකොට ඒ අගේ පිළිතුනේ ඉබේම නිකම්ම හැදේවි. ඒ අගෙන් තමයි හොයාගන්න පුළුවන් මෙයාට ධර්මයේ අගේ කොච්චර දැනගලා තියෙනවද කියලා. මිනිස්සුන්ගේ අගේ මනින විදියේ ක්‍රියාවලියන් සිදු කරන ලෝක පරේෂණය. ඒක හරි පුදුම විදියට. ඒක පරේෂණයක් තමයි. යෞවනයෙකුට කියනවා ඩොලර් 50ක් දෙන්නම් ඔයා මේ නාන තටාකයට පනින්න ඕන ඇඳගෙන ඉන්න ඇඳුම් පිටින්. මිනිහා කියනවා බෑ කියලා. ඒකම ඩොලර් 1000ක් අරගෙන බෙන්නලා කියනවා ඩොලර් 1000 දෙනවා ආ මේ නානතටාකට පණින්න ඕන කියලා. මිනිහා පයින් ඩොංගාලා. කොහොමද හිතේ වෙනස? තේරුණා නේද? මේ සමයජ පරේෂණ වශයෙන් කරන දේවල් තියෙන්නේ. මිලියන ඩොලර් මිලියන ගණන් වටින කාර් එක කුජලයක ඇවිල්ලා සමහර වෙලාට මේ බොයිෆ්‍රෙන්ඩ් කියනවා ඔයාට මේ කාර් එක සතියකට දෙනවා, මේ ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මට දෙන්න සතියකට, ඔයාගේ වයිෆ් දෙන්න මට සතියකට කියලා ඉල්ලනවා. සමහර යක්කෝ හා කියලා කාර ගන්න යනවනේ. වයිෆ් දීලා නෑ මේ තම දොවිතුවක් අටින් නෑ මේ ගෑනි කියලා දීලා යනවා. සමහර අය කියනවා නෑ එහෙම කරන්නේ නෑ කියලා. ඒතකොට කියනවා අරයා කියනවා ආ නියම ඔව් මේ පවුලක් ඔයගොල්ලෝ හොඳ ෆැමිලි එකක් කියලා ස්තුතිවන්ත වෙනවා. බොරුවට කරන්නේ මේ ගන්න නෙමෙයි මේ අධ්‍යයනයක්. ඒ වගේ වෙනතුරේ මේ සමාජයේ අධ්‍යයනය කරන්න පුළුවන්. ඔබේ හිතර නිකම් බලන්න මම මේ බණ භාවනා ටික මේවා අයින් කරන්න පොටි කීයක් හම්බුනොත් අයින් කරනවද නැද්ද කියලා. කසාදෙට ආගම මාරු වෙනවා නම් බඩේකක් හොඳ වුණා කුමාර වෙනවා නම් මට නම් බෑනේ පින්නතුනේ මන් දන්නේ මොන හේතුවකින්ද ඉදිරියක් කියලා. පුළුවන්ද මේ කෙනෙකුට මොන දෙයක් තිබුණත් කියලා? නෑ මට නම් බුදුහාමුදුරුවන්ට ගරු කරන්න නැති මනුස්සංගෙන් 750ක්වත් 710ක්වත් එපා. එහෙම කෙනෙක් විශේෂයෙන් සද්ධායකින් හරි විදුලි බිලට හරි උදව්වක් කරොත් එහෙම මං ඒක කියන්නේ බුද්ධාසනෙන් ගෙනින් තියන්න කියලා. ඒතකොට බුදුහාමුදුරන්ට වැඳලා ඒක තියන්න පුළුවන් නම් ඒක හොඳයි. ඒක ඕකේ. මනුස්සෙන් ගෙනුත් මේක කරන්න එපා. දසක් මම බුද්ධ රූපයක් දුන්නා. බුද්ධ රූපේ එපයි කිව්වා. මුස්ලිම් කාන්තාව මේ ආධාරයක් හැටියට රුපියල් 100ක් දෙන්න හැදුවා. මං කිව්වා එපා කියලා. එහෙමකද කියලා ඇහුවා. ආඩ බුද්ධ රූපේ පානන් මට ඔයාගේ දායකත්වයට පක්කෝ. ඊටසේ කිව්වා නෑ නෑ මේ මං ගොඩක් ගරු කරනවා මේ නමුත් අපි ගෙවල් වල තියාගන්න දෙන්නේ නෑනේ. සාධාරණයි කතාව. නමුත් මං කිව්වා මේ අවස්ථාවේ දැන් බෑ කිව්වා. මොකද හේතුව ඔයා බුද්ධ රූපේ ප්‍රතික්ෂේප කරපු නිසා මට ගන්න බෑ කිව්වා. ඒක එහෙම තමයි. එන බුදුහාමුදුරේ පාන ඒ මිනිස්සුන්ගේ ඇල්ලතුරු විදුරුවක්වත් එපා කියලා තර තමයි නියම බෞද්ධෙක් ඉන්නේ. අපේ අම්මා තාත්තේ බණන් වැඩ තියනද නේද? යන්න එතන ඉන්න උපිනතුනේ සැබෑ කෙනා. මට නම් ඕනේ පිපාසයෙන් මේ අනු බුදුන්ට ගරු නොකරන මිනිස්සෙකින් ඇල්ලතුරු විදුරුවක් එපා. දාමට ගරු නොකරන කෙනෙක්ගෙන් ඇල්ලතුරු විදුරුවක්වත් එපා. ඒක හොඳ පිපාසෙ මේ අනේක ගරු නම්බෝයි. මේ දෘෂ්ටියන්ද නෑ වෙනතර මේ තමයි සත්‍ය මත පදනම් වීම. එතකොට වෙන ආගමිකයෝ ඉන්න ආගමික උම්මාදය දැඩි උම්මාද භාවයේ යුක්ත මිනිස්සු. ඒ මිනිස්සු නම් ඉතින් කට්ටකමට බුද්ධං සරණං ගච්ඡාමි කියන උන්ට බුද්ධං සරණං ගච්ඡාමි කියනවා. ආයි බුදු පිළිම කඩන්න ඕන දැන බුදු පිළිම කඩනවා. ඒගොල්ලන්ට දර්ශනයක් නැහැ. කපටිකමක් විතරයි තියෙන්නේ. මේ සිතක ස්වභාවය කියලා දුන්න පින්නතුනේ අමිල සිතක් කොහොමද හදාගන්නේ කියලා. ඔබේ සිතත් අමිලද මිලද හොඳට බලන්න. අමිලද මිලද? කොයි මට්ටමින්ද දහමට බුදුන්ට බුදුරජාණන් වහන්සේට ආර්ය ශ්‍රාවකයන්ට ගරහන්න පුළුවන්? නින්දා කරන්න පුළුවන් මොන සමයේ මොන මොන මට්ටමින්ද කියලා බලන්න. අපේ මිනිස්සුන්ට මහ ලොකු මට්ටමක් ඕනේ. 12න් පස්සේ ගෑවයි කියලා ආරංචි වුණා නම් ඇති. එහෙම නේද? මහා ලොකු මට්ටමක් ඕනේ. නිකන් ගෑල්ලා මේක ඇවිල්ලා ගියා කියන එකක් ඕනේ. නිකන් 12න් පස්සේ ගෑවයි කිව්වොත් ඇති. ඔන්න මට්ටම. ඒ කියන්නේ ඒ තරම් අමුයි. ගැඹුරින් හඳුනා ගැනීමක් නැහැ. එකක් අනිත් එක ගැඹුරකුත් නැහැ. ඉතින් ගොඩක් පන්සල්වල හාමුදුරු ළඟ ගැඹුරක් ඇත්තෙම නැහැ. නිකන් පිළිමයක් හදලා ඒකට බුද්ධ පූජාව ටිකක් තියලා දාන ටිකක් වළඳන එකනේ කරන්නේ. ඒ නිසා මහා ලොකු ගැඹුරකුත් නැහැ. ඉතින් ගැඹුරක් නැති නිසා මිනිස්සයත් අමුයි. හාමුදුරුවොත් අමුයි. කරන්න දෙයක් නැහැ. ඉතින් මේකේ වෙන්න ඕන හාමුදුරුවොත් ඇසුණු කෙනෙක් බවට පත් වෙලා මේ ධායකයත් ආකාරවති සද්ධාවකින් යුතු ප්‍රබල මිනිසෙක් වෙන්න ඕන. මේ විදිහට දියුණු කරනවා කියන්නේ හිත පිරිසුදු කරගන්නවා කියන එක. යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා කියන එක. විදර්ශනා මාර්ගයකින් තමයි පින්නතුනේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ලෝකෝත්තර නිර්වාණය පහළ කරගන්නේ. විදර්ශනාවක් නැති විමසුන් බුද්ධියක් නැති මිනිස්සෙකුට මේ සම්බුද්ධ ශාසනේ අධිගමයක් නෙමෙයි අල්ප මාත්‍රයක ප්‍රයෝජනයක් ගන්න බෑ. විමසුන් නුවණ නැති කෙනෙකුට ඊළඟට කවුරු හරි හිතනවා නම් මේ විදර්ශනා කිරීමත් මමත්වේ නේද කියලා එහෙම හිතන්න එපා. එහෙම හිතන්න එපා. දැන් ජලයේ ගිලින මැරෙන්න හදන මිනිස්සේ කල්පනා කළොත් මේ තියෙන්නේ ජලය නේද කියලා, ඒ ජලයට ජලය උපකාර කරගත්තේ නැති වුණොත් පීනන්න. මොකද වෙන්නේ? කොහොමද ගිලිල මැරෙන්නේ? ගිලිල මැරුණොත් ගිලිල මැරෙන්නේ ජලයේ තමයි. හැබැයි පීනල ගොඩාවොත් ගොඩ එන්නේ ජලයටම තෙරපලා. අන්න ඒ වගේ සිද්ධියක් මේ සිත ඇතුලේ භාවිතා වෙනවා. සිතෙන් තමයි නිදහස් වෙන්න ඕන. එහෙත් අපේ විදර්ශනාව නැවති පිහිනීම භාවිතා කරනවා මේ ජලයෙන් ගොඩේීම සඳහා. ඒ වුණාට ඕගතරණ සූත්‍රයේදී ඒක වෙනස් අර්ථයක් වෙනත් පැත්තකින් ඒක පැහැදිලි කරලා දෙන්නේ. කොහොමද මේ සංසාර ඕගය තරණය කරේ කියලා අහුවාම හරි ගැඹුරු උත්තරයක් ලබා දුන්නා. මම තරණය කළෙත් නැහැ, රැඳී සිටියේ නැහැ කියලා. සාමාන්‍ය බුද්ධියක් තියෙන පුහුදුන් සත්වයාට තේරෙන වාක්‍යයක් නෙමෙයි බුද්ධාදී මහෝත්තපයන්ගේ අතිශයින්ම ගමුරු මහා පරිණත ගම්භීර ධර්මයක් ඇතර තියෙන්නේ. චින්තනය පුපුර නොපෙන්න තුනේ චින්තනය විනාශ වෙනවා මේ කාරණය හරියට තේරුම් ගත්තොත්. ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල ධර්මය පුපුරා විනාශ වෙනවා මේ කාරණය තේරුම් ගත්තොත්. ඇඳී සිටියෙත් නෑ, තරණය කළෙත් නෑ. හොඳයි, ඔබ ජලයක් මැද ගඟක මුහුදේ, එහෙම නැත්තම් බාහිර මැදක ජල ධාරාවක ඉන්න ගමන් ඕනම් කල්පනා කරන්න, රැඳී සිටින්නෙත් නෑ, තරණය කළන්නෙත් නෑ. මං එහෙමයි මේක තරණය කළේ. වෙනස්ම ක්‍රමවේදයක්. එන මොකද්ද කරේ බුදුහාමුදුරු? සිද්ධාර්ථ තවුසන් වහන්සේ මොකද්ද ඇත්තටම කරන්න ඇත්තේ ඒ තරණය කිරීම සඳහා? දැන් කල්පනා කරලා බලන්න. රැඳී සිටියෙත් නැහැ, තරණය කළෙත් නැහැ, පීනුවෙත් නැහැ. කල්පනා වෙන්නේ නැහැ නේද? මොකද උත්තරේ? කාට හරි තියෙනවද උත්තරය? මේ ලෝකේ මිනිස්සුන්ට නම් ඔයකට උත්තරයක් දෙන්න බෑ. මේ ලෝකේ ඉන්න ලොකුම ගණිතඥයටවත් ඕකේ ගාන හදාගන්න බෑ. දැන් ওই කතාවම තමයි කාලත්‍රේ නිදහස් වෙනවා කියන තැන තියෙන්නේ තෝකමයි. අතීතය අත්හරින්න, අනාගතය අත්හරින්න, වර්තමානය අත්හරින්න. කොතෙන්ද ඔබ වැටෙන්නේ? සිතෙන් නිදහස් වීම. සිත තියෙන්නේ කාලයේ තමයි. සිත පවතින්නේ කාලයේ. ඔබගේ සිතිවිලි පවතින්නේ කාලයේ. කෙලෙස් තියෙන්නේ කාලයේ. එතකොට කරුණාව, මෛත්‍රිය, දයාව, ප්‍රේමය ඕව තියෙන්නේ කාලේ. කාලේ ෂය වෙනවා, වෙනස් වෙනවා, ගෙවි යනවා, සදාතනික බවක් නෑ. අපි මේ හොයන්නේ සැනසීම, නිත්‍ය මංගල, පරම සුන්දර. නිත්‍ය මංගල පරම සුන්දර අමා මහ නිර්වාණ ධාතුවෙන් සැනසීම. මේ දාන පුණ්‍ය කර්මයෝ හේතු වාදනා වේවයි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව පින් අනුමෝදන් විය යුතු සාදු කිව ගියා. මම අපේ ආච්චි අම්මත් එක්ක දාන දෙන්න ගිහලා දෙන්නේ පොඩිම කාලේ ආලා තියෙන ওই වාක්‍ය දිගටම හාමුදුරුවෝ කියනවා. ඉතින් මම අර බාහිරව රූප දැකලා මම ආනෝ අච්චමගෙන් ඇයි මේ මිටි මිනිස්සු මේ මේ මේක උස්සන් ඉන්නේ කියලා ඇහුවා. බිත්ති උස්සගෙන ඉන්නේ ඇයි මේ මිටි මිනිස්සු කියලා. ඊට පස්සේ ඔය තමයි බාහිරෝ, ඔය බාහිරෝ වෙලා ඉපදිලා මේ පව් කළාම ඔය වගේ බිත්ති උස්සන් ඉන්නේ කියලා ඇහුවා. ඒකත් හොඳයි නේ. පොඩි එකා බය කරන්න අපෝ බිත්ති නම් උස්සන් ඉන්න බෑ මට කියලා. පොඩි එකක් පව් කරන්නේ නැහැ එතකොට. නිවන කියන්නේ පින්නතුනේ ලෝකයේ අලුතෙන් නිර්මාණය කරපු දෙයක් නෙමෙයි. අපි තුල තියෙන දෙයක්. අපේ මන අවබෝධය නිසා වැසී ගියපු දෙයක්. සෑම මිනිස්සෙකගේ ළඟම නිවන තියෙනවා. බෞද්ධය ළඟ විතරක් නෙමෙයි නිවන තියෙන්නේ. දැවීම තියෙන මිනිස්සෙක් ළඟ නිවීමක් තියෙනවා. බුදුදහම ආගමක් කියලා ගත්ත එක තමයි සම්පූර්ණ වැරද්ද. මේක මනෝවිද්‍යාව පිණුතුනේ. මේක ආගමක් නෙමෙයි. ආගමක් හැටියට ලෝකේ ප්‍රචලිත වෙච්ච එක තමයි මහා හානිය. හෙමින් සැරේ නුවණ දියුණු කරගන්න, සිත දියුණු කරගන්න ක්‍රමවේදයක් නිවන කියලා කියන්නේ. නිවන් මඟ බුදුදහම කියලා කියන්නේ. මනස නිදහස් කරගන්න වැඩපිළිවෙලක්. දකින දේට වඩා දෙයක් එහයින් පෙන්නවා බුදුහාමුදුරුවෝ. දැනෙන දේට වඩා දෙයින් එහයින් දෙයක් යමක් පෙන්නවා. කවුරුත් ලෝකයේ අත්විඳින දේයින් එහා පවතින දෙයක් ගැන බුදුහාමුදුරුවෝ කතා කළා. අන්න එතෙන්ට කතා කරන්න, එතෙන්න දැනගන්න, එතන අවබෝධ කරගන්න ගමන් කරනවා නම් ලෝකය අත්හරින්න වෙනවා. මොනවද ලෝකය කියන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කිව්වත් ලෝකය. ඊළඟට ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියලා කිව්වත් ලෝකය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා කිව්වත් ලෝකය. අතීත, අනාගත, වර්තමාන කියලා කිව්වත් ලෝකය. එතනින් එහා දෙයක් ඒ නිසා ලෝකෝත්තරයි. ලෝකෝත්තර බවට ඇදී යන්න පුළුවන්ද මේ ඉන්ද්‍රියන්ට කෑදර මනුස්සයෙකුට? ඉන්ද්‍රියන්ට කෑදර මනුස්සයෙකුට බෑනේ. ලෝකයේ පිළිබඳව එපා වීමක්, කලකිරීමක් ඇති වෙච්ච කෙනෙක් මේ ලෝකෝත්තර සිතට දමං කරනවා. ඒ වෙලාවක මුළු ලෝකයම අත්හරිනවා, මුළු ලෝකයම නිදහස් වෙනවා. ඊට පස්සේ එතන පහළ වෙන්නේ ඥානයක්. ඒකට කියනවා ලෝකෝත්තර ඥානය. පිරතුනේ එදා ඉඳලා මේ ලෝකෝත්තර අය මේ සමාජයේ සිටියා. ඒ ලෝකෝත්තර අයත් එක්ක කවදාවත් කතා කරලා දිනන්න බෑ. තේරෙනා නේද? ඒ කියන්නේ පුදුම බුද්ධියක්නේ. අර ඉහළ ඉඳන් බල්ල නිසා මුළු නගරේම පේනවා එයාට. ඈ තවත් එක ගැඹුරු කළොත් එහෙම අභ්‍යවකාශයේ ඉඳන් බලන කෙනාට මුළු පෘථිවියම පේනවා වගේ. මේ ලෝකෝත්තර කෙනෙකුට මහා බුදුම ඥානයක්, විශ්ව ධර්මයක් පහළ වෙනවා. විශ්ව ඥානයක් පහළ වෙනවා. ඉතින් සමාජ වහරේ ආවා කවුරුත් එක්ක හරි දිනන්න බැරි නම් ඕ ඒක ඉතින් කපටි පුජ්‍යලයන්ට කියන්න යොදාගත්තේ. නමුත් ඒක වැරදි. නමුත් අර අර්ථයෙන් කිව්වා ඔය අකාහරි ලෝකෝත්තරය කියන පුරුදු වුණා. මේ ලෝකේ හැමෝම ජීවත් වෙන්නේ කෙනෙක් කෙනෙකුට යටත්. අපි හිතමු ජනාධිපති යටත් නැහැ කියලාද? ජනාධිපති විතර යටත් කෙනෙක් කවුරුත් නැහැ. ජනතාවටත් යටත්. ඈ මහ රටවල් වලට යටත්. ඔක්කොම වඩා අපේ රට නම් චීනෙට යටත්. ඇමරිකාවට යටත්. කකුල් මේ වෙවුලනවා ළඟට එනකොට චීනා. ඉතින් පිළිතුරු මේ ලෝකේ කවුරුත් කාට හරි යට. මේ සද්ධර්මය අවබෝධ කරගත්ත ලෝකෝත්තර උත්තමේ කුත්තමාවියක් විතරයි පිළිතුරුනේ කාටවත් ලෝකේ යටක් නැත්තේ. මාරයටවත් යටක් නැහැ. අපි හිතමු දැන් එහෙමනම් ඉතින් තියෙනවනේ සමහර රටවල් කිසිම රටකට යටක් නැහැ. ඇමරිකාව වගේ රටවල් කිසිම රටකට යටක් නැහැ. හැබැයි ඒගොල්ලෝ මාරයට යටක්. මාරයට කාඩ හරියටත් වෙනවා. මේ ලෝකේ මිනිස්සුෙකුට බෑ. එක්කෙනෙකුට කුප්පනෝ, අනිත් එක්කෙනාට ඇඹරෙනවා. ලොක්කට ඇඹරෙනවා, පහළ දෙවියෙකුට කුප්පනෝ. ඕක තමයි ලෝකේ තියෙන්නේ. මේ කාඩ හරියටත් වෙන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ සියලුම යටත් විජිතයන් බිඳ දමනවා ආධ්‍යාත්මය තුළින්. දැන් ආගමිකයෝ ආගමට යටත්. දෙයියන්ට බයයි. අපි වෙනතුරු මේ ධර්මය අවබෝධ කරගත්තොත් දේවාති දේව වෙනවා, බ්‍රහ්මාති බ්‍රහ්ම වෙනවා. ඒ කියන්නේ බ්‍රහ්මයෝ දෙවියෝ අභිභව යනවා. ඊටත් වඩා ශ්‍රේෂ්ඨ වෙනවා. සෝහාන් මාර්ගඵලය බුදුහාමුදුරු හඳුන්වා දෙන්නේ පින්නතුනි සක්‍ර දේවේන්ද්‍ර තන්තුරට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. සක් දෙවිඳු වෙන්න හරි අමාරුයි කියනවනේ. සක් දෙවිඳු වෙනවට වැඩිය ශ්‍රේෂ්ඨයි සෝහාන් මාර්ගඵලය ලැබන කෙනා. මොකද හේතුව ඒ මිනිස්සේ අපාය යන්නේ නැහැ. ඒ සිත අපායට අදින්න බෑ. මොකද සක්කාය දිට්ඨිය සුණු විසුරු කරපු නිසා අන්තගාමී සිත් පහළ වෙන්නේ නැහැ. චේතෝ විමුක්ති මාර්ගයට බැසගෙන තියෙන්නේ, අෂ්ටාර්ය පුජ්‍යල ගණයට ඇවිල්ලා තියෙන්නේ, ලෝකෝත්තර වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිහිටා ඉන්න නිසා එයාගේ සිතක් පින්නතුනේ හදන්න බෑ. චිත්ත ධර්මතා හදන්න බෑ අන්තගාමී අපායකට හරියන්න. සක්කාය දිට්ඨිය දින මිනිස්සෙගේ හිත ඕනම වෙලාවක තප්පර 10 යන්න පිටුතුරි අපායට පිටින්න හිතක් හැදෙන්න පුළුවන්. එක වචන 10ක් ඇති. ආරි ශ්‍රාවකයෙකුට වචනයකින් හරි දැන නොදැන හරි මොකක් හරි හේතුවක් නිසා අපි දකින්නවා හමාර ස්වාමීන් වහන්සේලාට බයිනෝ සත්තුන්ගේ නම් කිය කියා බයිනෝ. කිව්වොත් එහෙම ඉවරයි ඉතින්. ඒ වචනයක් ඇති එයාගේ සංසාර දුකට යන්න හේතු වෙන. සමහර අයට නම් සත්තුන්ගේ නම් කියලා කියන අමු පුතජනයෝ මේ සද්ධර්මයට පහර දෙන සත්ව ගතියෙන් ක්‍රියා කරන අයට පහර දෙනවා. ඒක නම් ඒක කියන්නේ නැහැ, ඒ සත්ව ගතියෙම ඉන්න නිසා. ඒක මේ චේතනාව පිටවල මේ දුස්ස චේතනාවකින් කියන දෙයක් නෙමෙයි. සද්ධර්මයට කරහනවන උන්ට නම් කියන්න ඕන ඌරු කියලාම තමයි. මොකද ඒගොල්ලන්ට ඌර කියන්න හේතුව ඒගොල්ලෝ සද්ධර්මයෙන් අයට ඌරු කියලා බයින නිසා. ඒක ඒගොල්ලන්ගේ ගන්නේ වැඩක්. ඒක අරගොල්ලන්ට ඌරගෝ මේ පැත්තත් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ චරිතයෙන් ඒගොල්ලන්ට කියනවා. ඒසයි ඒ ගුණේ ඉන්නකොට ඉතින් හරක් ගුණේ හිටියේ නේද? හරක කිව්වට කමන්නේ, ඌරු ගුණේ හිටියම ඌරා ඌර කිව්වට කමන්නේ. මේ එතන තියෙන්නේ තමන්ගේ චේතනාව තමයි එතන බලපවත්තන්නේ. දැන් බුදුහාමුදුරුවෝ වුණත් ඉතින් මහණුන්ට වුණත් මාළුකාරය කියලා කියනවා. කෙවුල කියලා කියනවා. අපාගාමියා කියලා කියනවා. ඒ යන නිසා තරහින් කිව්ව නෙමෙයි. අපායට යන නිසා අපාගාමියා කියලා කිව්වා. එදා ශ්‍රමණයන් ළඟ තියෙන ಗುಣ අද සුනකයන් ළඟ තියෙනවා කියලා දේශනා කළා. තේ සමාජයේ බුදුහාමුදුරන්ට ඉතින් ගැරහුම් එන්නේ නැති වෙන්න විදියක් නැහැනේ. එදා ශ්‍රමණයෝ ළඟ තියෙන දේවල් අද සුනකයෝ ළඟ තියෙනවා කියලා දේශනාවක් කරනවා. අද හිටියත් මේ සමාජයේ පිනතුනේ බුදුහාමුදුරු ඉස්සර දෙයක් බවට පත් වෙනවා. උන්වහන්සේ දේශනාවක් කරන්න පටන් ගත්තොත් එහෙම. ඇයි මේ සමාජයේ තියෙන හැම බොරුවකටම මවාපෑමකටම උන්වහන්සේ විරුද්ධව කතා කරන නිසා බොහෝ දෙනාට කන්දුස් ක්‍රියාවක් බවට පත් වෙනවා. ඔය ඇත්තන්ට ඇවිල්ලා ඔය ඇත්තන්ගේ අඩුපාඩුකම් කියා බනින්න පටන් ගත්තොත් එහෙම කවුද අකමැති වෙන්නේ? ඔයනේ ඊට පස්සේ ගියේ හාපෝ මේ බුදුහාමුදුරු කෙනෙක්ද මෙහෙම බනිනවද? බුදුවරු මෙහෙම බනිනවද? බුදුවරු අපි මොනවා කළත් අපිට මේ අපි මේ සනසවල අපේ හිත සතුටු කරලා අපි යවන්න ඕනේ. එනිසා සෑම විටම බුදුවරුන්ගේ රිදවීම වෛද්‍යවරයෙක්ගේ තුවාලේ සේදීම හා සමානයි. වෛද්‍යවරයෙක් තුවාලේ සේදීම හා සමානයි. තුවාලේ සෝදන කොට රිදෙනවනේ නේද? නමුත් වෛද්‍යවරයෙක් තුවාලේ සෝදා රිදවන්නේ සුව කරන්න. ඒ නිසා බුදුවරුන්ගේ ආර්ය ශ්‍රාවකයන්ගේ රිදවීම යහපත උදෙසායි. අයහපත උදෙසා නොවේ පෙනුනේ. යහපත උදෙසායි. අයහපත උදෙසා නොවේ. ඇස යොමු කර නිවන් දකින්නට පුළුවන් නම් මේ වෙනකොට දහස් වරක් පෙන්නලා ඇසෙන් නිවන් දකින්න. ඇස යොමු කර පෙන්වන්න පුළුවන් නිවන් දකින්න. එහෙම නිවන බලන්න පුළුවන්ද? බෑ. ඇසෙන් නිවන් දකින්න බෑ. તો නුවණින් නිවන් දකින්න. ප්‍රඥාවෙන් නිවන් දකින්න බෑ වෙනතනේ. ප්‍රඥාවෙනුත් බෑ, නුවණෙනුත් බෑ, ඇසෙනුත් බෑ. එතකොට සිතෙන් දකින්න පුළුවන්ද? සිතෙන් දකින්නත් බෑ. එහෙනම් මොකෙන්ද දකින්න පුළුවන් නිවන? දැන් තමයි තේරෙන්නේ නැති හරියදී. ප්‍රඥාස විවර කරන්න ඕනලු. එකක් තමයි අපි කියලා තියෙනවා, නිවන දකින්න දෙයක් නැහැ කියලා. දකින්න නැහැ. ඒක දකින්න දැන් ඇහක් හදාගෙන ඇහක් හදාගන්න ඕනද? තියෙන ඇහත් සංවර කරගන්න ඕන, විමුක්ති කරගන්න ඕන. ආන්න එතකොට නිවන් දැක්කා. තේ ගැඹුරුයිනේ, තේරෙන්නේ. ඒක තමයි ගැඹීරයි. ඒක තමයි ගැඹීර ධර්මය. එතකොට තේරෙන්නේ තියවයි වගකීම තමයි බාර ගන්න ඕන. අපි බාර ගන්න ඒවා තමන්ගේ මොලේ නැති කම අපි මොන හොරන්නේ. නමුත් එක සැරේක එක තේරෙන්නේ නැහැ පින්නතුනේ. දහමට ගරහන් නැතුව හිමින් සැරේක යෝනිසෝ මනසිකාරය කරන්න. ඒක වෙලාවක අවබෝධ වෙන මේ විශ්ව දර්ශනය අර කිව්ව මෑණන් වහන්සේ කිව්ව වගේ මේ විශ්ව ඥානය ඇස දහම් ඇස අවදි වෙනවා. අන්නේ ඇවිදුනහම පේනවා. ඒ විමුක්ති ඇස පහළ වුණාම පේනවා. එතකොට විමුක්ති ඇස කියන එකකින් අදහස් වෙන්නේ මොකද්ද? ඒ ඇසේ කිසිවක්ම නැතුව දකින්න නිසා තමයි විමුක්ති ඇස කියන්නේ. ඔබට තේරෙන විමුක්ති ඇසක්ද බලන්න? නෑ. විමුක්ති ඇස නැහැ, ලෞකික ඇසක් තියෙන්නේ. නාමික පුජ්‍යල ඇසක් තියෙන්නේ. නාමික ආගමික ජාතික වාර්ගික ඇසක් තියෙන්නේ මේ 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 ලෞකික මිනිස්සුන්ට, මෝඩ මිනිස්සුන්ට. ඒ මෝඩ කියන්නේ අපහස කරන්නද? නෑ. මෝහයෙන් වෙලි ඇති බැවින් මෝඩ මිනිස්සු. තරහට නෙවෙයි කියන්නේ, බොහොම ආදරෙන් කියන්නේ, ලෙන්ගතුකමින් කියන්නේ මෝඩ මිනිස්සු. මෝඩ මිනිස්සු ඉස්සරහා මගේ ඉස්සරහා හමුණුත් එහෙම මම ඒගොල්ලන්ට කියන්නේ ඥානවන්ත මිනිස්සු කියලා. මෝඩය කැමති නෑ තමයි මෝඩය කියලා කියනකොට. මෝඩය කැමති තමයි ඥානවන්තයි කියලා. ඒ නිසා එයාට ඥානවන්ත මිනිස්සෙක් කියලා කිව්වම සතුටු වෙනවා. ඥානවන්තයෙක් ඉස්සරහට ගිහිල්ලා කිව්වට කමන්නේ තමුනාද මහ මොඩේ කියලා. ඒ මනුස්සයා ගැන සන්තෝෂේ. මොඩේ ඉස්සරහට ගින් කියන්නේපා මොඩේ කියලා කවදාවත්. මොකද හේතුව ඔහුගේ මෝඩකම කියලා කියන්නේ නොදන්නා කවුමයි, තේරුම් ගැනීමට නොහැකි කවුමයි. ඒ නිසා එයාට ඒක තේරුම් ගන්නවත් පුළුවන් කමක් නැහැ. එහෙනම් නිවන කියලා එකක් කොහේවත් දකින්න තැනක් නැහැ. අහසෙවත් පොළොව යටවත් නැගෙනහිර බටහිර උතුරේ දකුණ දස දිසාවේ කොහෙවත් නිවන කියලා එකක් හොයාගන්න දකින්න භාණ්ඩයක් ස්වરૂපයක් කරුණක් තියෙන තැනක් නැහැ. දැන් ඉතින් ඔය ස්වර්ගයේ 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 කියලා ගෑ ගන්න ස්වර්ගයේ කොහෙද තියෙන්නේ කියලා අහන්නකො. ආලෝක වර්ෂ වලින් කිව්වොත් එහෙම හොයාගෙන එනෝ නාසා ආයතනයේ දේව ස්වර්ගයේදී අහවල් තැනේ තියෙන්නේ කියලා. මනෝභාවයක නිකම් විකාරයේ කර ජීවත් වෙන්න ගත කරන්න මොකක් හරි මේ ඔළුවේ දාගන්න එපා මොකක් හරි මේ අටමගලයන්. අටමගලයක් දාගෙන ජීවත් වෙන එච්චරයි. ස්වර්ගයේ ගියාම මේ නොමිලේ මොනවද කියන්නේ නොමිලේ බුරියානි කන්න පුළුවන්, නොරේ රොටි කන්න පුළුවන්. ඌ කල්පනා කරන්න ඕන එහෙනම් ස්වර්ගයේ ගෑස් තියෙන්න ඕන. රොටි කන්න නම් තිරිඟුව ගා පිටි කරන්න ගොවිතැන් කරන රටක් වෙන්න ඕන. බුරියානි කන්න නම් හෝටල් දෙන්න ඕන, බුරියානි හදන වඩුව ඉන්න ඕන, ආරාධන කුක්ලා ඉන්න ඕන. ඈ බුරියානි නොමිලේ හම්බුනොත් කවුරු හරි හදලා දෙන්න එපේ. ඊළඟට කියන නෑ නෑ ඉබේම බුරියානි පහළ වෙනවා. ඉතින් මේ මිනිස්සයා කියන කෙනාව ගුණාට අඳනවයි කියන එක අන්තිමටම අඳන්නේ ආගම්. ආගම් කියන දෙයට පුළුවන් මිනිස්සුන්ගේ මේ මොලේ නැති වුණොත් මොනව කරන්න බැරිද මන් දන්නේ. අවදී නැති බව සියල්ලට හේතුව, මනුස්සයන්ගේ මුලාවන් වලට හේතුව. එහෙමනම් නිවනේ වර්ණයක් නැත්තම්, හැඩයක් නැත්තම්, තියෙන තැනක් නැත්තම්, නිවන කියලා එකක් නැත්තම් දකින්න ඇහැක් ඕනද? දකින්න ඇහැක් අවශ්‍ය නැහැ. ඇහෙන් සොයන නිසා මයි තාම නිවන් දැක්කේ නැත්තේ. ඉතින් මේ වගේ වදන් සමාජගත කරන්නේ නැත්තේ ඇයි කියලා දන්නවද? මේ සමාජයේ ඉන්න මෝඩයන්ට ඕක තේරෙන්නේ ඔය වගේ වදනත් සමාජගත කරාම ඕක තේරුම් ගන්න පුළුවන්. මේ ඉන්ද්‍රිය සාපේක්ෂිත බුද්ධියකට වහල් වෙච්ච මෝඩ මිනිස්සයට ඕක තේරෙයිද? විශිෂ්ට ඥානයෙන්, අධිචිත්තයකින්, අධිඥානයකින් දැකිය යුතු, අවබෝධ කරගත යුතු දහම කෙසේ නම් සරල බුද්ධියක් හිමි මිනිස්සෙක් තේරුම් ගන්නද? හොඳ ලස්සනට හැකියක් ගලපල දාලා තියෙනවා. නිවන ගෝචර රූපයක් නොවේ, අවේදීතයි, අකාලිකයි, ඉන්ද්‍රියන් වලට ගෝචර නොවන්නේය. ඒ අන්තර්ජාලයේ ශ්‍රවණය කරන අපේ පින්වත් බෑවිකෙනේ කුසුම් මහත්මිය කියලා මහත්මිය, ඒක බොහොම ලස්සනයි. නිවන ගෝචර රූපයක් නොවේ, අවේදීතයි, අකාලිකයි, ඉන්ද්‍රියන් වලට ගෝචර නොවන්නේය. එහෙනම් මේ අපේ ප්‍රයත්නය මේ 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 කියන්නා වූ නිවන අවබෝධ කර ගැනීමට සුදුසුදු කියලා බලන්න. අපේ මේ උත්සාහය, අපේ මේ භාවනාව, මේ අපේ ප්‍රයත්නය මීට අනුකූලයිද? මෙවැනි ධර්මයන් දැකීමට සුදුසු මට්ටමකද මේ ගලාගෙන යන්නේ? අන්න ඒක හදාගන්න තමයි මේ අනුශාසනයේ ප්‍රයත්නය. අර නිවන එවැනි දෙයක් ලබා ගන්න එවැනි ආකාරයෙන් යන්න. දැන් උදාහරණයක් වශයෙන් අපි වතුර ගේන කලයක් කරයි යනවා. එවැනි දෙයක් ගන්න එවැනි දෙයක් කියන්නේ. ඊට පස්සේ දියුල් හරි මොන හරි peel හරි ගඩනවා නම් කූඩයක් කරයි යනවා. මල්ලක් කරයි යනවා. එවැනි දෙයක් ගන්න වතුර ගේන මල්ලක් කරයි යන්නේ. ඉතින් අන්න ඒ වගේ වෙනතුරේ මේ නිවන කියන ධර්මතාවය හඳුන්වා දෙන්නේ අපේ ගමන් මග සහ අපේ ආකාරයේ සූදානම ඊට අනුකූලද? හන්දන්නේ ඊට වඩාත් පැහැදිලි කරන්න බෑ ඒක. ඊට අනුකූලද? ගොඩාක් හිතන්න දේවල් තියෙනවා පිළිතුර. හිතන තරමට තමයි මහමොලේ අවදි වෙන්නේ. ඇයි අපි මේ මහමොලේ අවදි ගැන කතා කරන්නේ? ඒ කුඩා මොලෙන් බැරිද? කුඩා මොලෙන් බෑ පිළිතුර නිවන් දකින්නේ. කුඩා මොලෙන් පුළුවන් සාමාන්‍ය ජීවිතයක ජීවත් වෙන්න, පවතින්න පුළුවන්. සාපේක්ෂිත ධර්මයක ජීවත් වෙන්න පුළුවන් කුඩා මොලේ. নিরপেক্ষිත ධහමක් ඔස්සේ, සාපේක්ෂිත නොවු ධහමක් ඔස්සේ. සැබෑ নিরপেক্ষිත භාවය කියන්නේ සාපේක්ෂිත নিরপেক্ষිත කියන දෙකම අභිභවව පවතින එකක්. ඒ ධහම ඔස්සේ ගමන් කිරීමට මහමොලේ ක්‍රියාකාරීත්වය අවශ්‍ය කරනවා. වෙනතුන තේරෙද්දන්නේ බෙදා වෙන් කළා කිව්වොත් කුඩා මොලේ තියෙන අල්ල ගන්න මහා මොලේ තියෙන අතාරින්න. මහා සංකීර්ණ විද්‍යාවක් තේරුම් කරන්න ඕන දෙයක් කෙටියෙන් පැහැදිලි කරා. එතකොට මහා මොලේ ගොඩක් අය වැඩ කරලා නැහැ කියලා කියන්නේ මරුණාම වෛද්‍ය පරීක්ෂණවලදී. මොකද කියන්නේ? මිනිස්සු අතෑරලා නැහැ. අල්ලගෙන තමයි වැඩි. අතහැරීම පුරුදු කළා නේ. ඒ නිසා කියන්නේ මහ මොලෙන් 100ට ඕ දශම ගානයි වැඩ කරලා තියෙන කියන්නේ ඒකයි. පොඩි පොඩි ගානයි වැඩ කරලා තියෙන්නේ. උපකල්පනවල ඉන්න කෙනෙක් කවදාවත් විදර්ශනා කරන්නේ ඒ උපකල්පනයේ ඉන්න පඬිතයාගේ. මම මොන දෙරණක් කඩලා හරි පින්නතුනේ නිවනක්, ධාමක්, මේ ජීවිතයේ විද්‍යාව, යථාර්ථය මම සොයා ගන්නවා කියපු මනුස්සයා පින්නතුනේ සංකල්පවල ඉන්නේ යා හොයනවා. Tamandama ප්‍රත්‍යක්ෂ වෙනතුරු කිසි දෙයක් පිළිගන්නේ නැහැ. අත්තවාද පිළිගන්නෙත් නැහැ, පරවාද පිළිගන්නෙත් නැහැ. තමන්ට දැනෙන්න ඕන පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති කියලා තැනට මේනවා. මට ප්‍රත්‍යක්ෂ වෙලා මා තුල පිහිටල මටම දැනෙන්න ඕන ඒක. නොතේරෙන මනන් බවට පත්වන්නේ ඒ ලෝකෝත්තර නිසා. ඒ ලෝකෝත්තර ධර්මයටම ඇදී ඇදී විදර්ශනා කරන කෙනා යම් දවසක විශිෂ්ට ධර්මයක් අවබෝධ කරගන්නවා. මනෝ ලෝකයක රිංගන එක නම් හරි ලේසි. කෙනෙකුට දිව්‍ය ලෝකයේ පැත්තට ඉලක්ක කරන එක. දැන් ඔන්න බලන්න අපේ අය මේ වගේ ධර්මයක් පිළිගන්නවට වැඩිය මනෝ ලෝකයක් ඇති කරොත් හරි සන්තෝසයි. අපේ උදාහරණයක් වශයෙන් අපි කියමු, ඔන්න යොදුන් 60,000ක් උඩින් තියෙනවා නිම්මාන රතී දිව්‍ය ලෝකය. අන්දන්නේ ඔය යොදුන් අරන්ගොලි කොයි කොයි කොච්චර තත්ති තියෙනවද අන්දන්නේ? ඔවා තියෙනවා. ඒ දිව්‍ය ලෝකයේ අයගේ දිව්‍ය සැප මේවා. මේ වගේ දේවගණන් ඉන්නවා. ඒකේ මල් පිපෙනවා, ඒකේ දිය ඇලි තියෙනවා, සිතූ සිතූ සම්පත් ලැබෙනවා. ඒක මේ පුදුම චිත්ත ප්‍රසාදයක් ඒගොල්ලෝ භුක්ති විඳින්මින් ඉන්නවා කියලා දැන් ඇති කළාම ඉතින් මනස කූල් වෙලා යන්නේ නැද්ද? කූල් වෙලා යනවානේ. ලැබෙනවාද? එතකොට බුරියානි ඩක් ගාලා මේසෙට එනවා. ඈ බුරියානි එනවා. එතකොට ගෙදර සේවක සේවිකාව ඉන්න ඔප ඒගොල්ලෝ පඩි ගන්නෑ. පඩි ඕනිම නෑ. ඔක්කොම හම් වෙන, ඔක්කොම ෆ්‍රී. බය වෙන්න එපා. අපේ දෙයියා දැහුවොත් ඔබ යන්නේ දිව්‍ය ලෝකේ. ඒ නිසා අපිම අදහන්න, අපිම යාඥා කරන්න. කොහොමද නික හරි කූල්නේ? හරිම සරලයි. සෑහෙන්න ප්‍රතිලාභයක් හම්බ වෙනවා. හරියට නිකන් සක්විති රජසිංහගේ බැංකුව වගේ. පොලිය ඩබල් වෙනවා. ඒ වගේ සරල தත්ත්වයකට තමයි මුළු ලෝකෙම අහුවෙලා ඉක වෙනසයි. පවුනේ හිතන්න පුරුදු වෙන්න. විද්‍යාව සොයන්න, මනෝවිද්‍යාව සොයන්න, භෞතික විද්‍යාව සොයන්න. මේ අහසේ තාරකා, මහ පොළොව, ඒ දේවල් විද්‍යාව හැමදාම අලුත් වෙනවා. විද්‍යාව ආගමක් නොවන නිසා. නැත්තම් අහවල් විද්‍යාඥයා මේකයි කිව්වේ, ඒක බිඳෙයි, මේක කිව්වොත් එහෙම අපේ විද්‍යාව පිළිගන්න එකක් නැති වෙයි කියලා මිනිස්සු විද්‍යාත්මක කරුණු හංගන්නේ. දැන් ගුරුත්ව බලයේ පිළිබඳව දැන් තියෙන්නේ වෙනම අදහසක්. එදා තිබුණු අදහස නෙමෙයි. ඇපල් ගෙඩිය වැටෙන කාලේ තිබිච්ච අදහස නෙමෙයි දැන් තියෙන්නේ ගුරුත්ව බලය ගැන. ඒක දැන් වෙනම සංකල්පයකින් වෙනම න්‍යායකින් දකින්න මේ ගුරුත්ව බලය හැදෙන විදිය. ඔබට දුකින් නිදහස් වෙන්න ඕනද? ඔබ අහන්න, ඔබේ සිතෙන් අහන්න. ඔබට දුකින් නිදහස් වෙන්න ඕනද? ඔබට දුකින් නිදහස් වෙන්න අවශ්‍ය නම් දුක් පසුපස දුවන්න එපා. දුක පසුපස දුවන්න එපා. දුක් සහිත දේවල් වල පසුපස දුවන්න එපා. අවසානයේ කෙලවරේ දුක තියෙන දේවල් පසුපස දුවන්න එපා. පිනතුනේ මම හැමදාම දකින්නේ හති දහගෙන දුවන මනුස්සයෙක් දකිනවා. මං ඒ මනුස්සයෙක්ගෙන් අහනවා කොහෙද මනුස්සයෝ දුවන්නේ කියලා. ඒ මනුස්සයා කියනවා විවේකය සොයාගෙන දුවන්නේ කියනවා. වෙහෙස නිවා ගන්න තැනක් හොයාගෙන දුවන්නේ කියලා කියනවා. ඉතින් මට කියන්න තියෙන ඔහොම ඉස්සරහට තව දුවගෙන යන්නේ කියලා. මේ ඇත්ත දුවනවා. කොහෙද දුවන්නේ? අතිය නිමා ගන්න, වෙහස නිවා ගන්න, විවේකයක් සොයා දුවනවා. මේ ලෝකෙම මිනිස්සු විවේකයක් සොයා, නිවීමක් සොයා අතිය නිවා ගන්න දුවනවා. තේ ගන්න ඔය දිවිල්ලේ අඟුලිමාල හිටියා. අඟුලිමාලට කිව්ව ඔබ නතරවන්න. මේගොල්ලෝ ඇඟිලි කැපුවේ නැති වුණාට මේගොල්ලෝ දුවන්නේ ගාන කපන්න. ඒ අඟුලිමාල මේගොල්ලෝ රුපියල් මාල නැත්නම් ඩොලර් මාල ගාන කපන්න දුවනවා. එහෙම නැත්නම් මේ ඩොලර් මාල හොයන්න යනවා. දුවනවා. ඉතින් මේ ඩොලර් මාල කරන අයවත් කරන්නේ ඔබ නතරවන්න. ඊට පස්සේ හිතන්න බලන්න, අපි නතර වුණා ඔබ වහන්සේටත් නෑනේ. අපි මේ කියන්නේ ආධ්‍යාත්මික සිද්ධියක්. අඟුලිමාලට කිව්වෙත් ඒ ආධ්‍යාත්මික සිද්ධියක් කිව්වේ. ඒක භෞතිකව ඔබ රස්සාවෙන් අයින් කරලා ගෙදර නතර වුණා මේ වැඩේ හරියන්නේ නෑ. ඔය ඒ රස්සාවෙන් කරගෙන යන්න මේ මනස ඇතුලේ තියෙන සිද්ධියක් වන් කිව්වේ. මනස දුවනෝ කොහෙද? මොනවද හොයාගෙන? හැබැයි හොයන්නේ නිවන. සැනසෙල්ල තමයි හොයන්නේ. හැබැයි සැනසෙල්ල හරියට තෝරගත්තේ නැතුව. මේ මිනිස්සයා හිතනවනේ මේ මට්ටම සැනසෙල්ලයි කියලා. ඒකයි වෙන ප්‍රශ්නේ. මේ මිනිස්සයාගේ අගේ එතෙන්ට හැදිච්චාම ඒකේ වෙනවා. දැන් මගේ එක්ක මහාන වෙච්ච පොඩිම කාලේ මහාන වෙච්ච අනිත් මගේ මේ යාළුවෙක් මහාන වෙලා ඉඳලා එයා සිවුරු වැරලා ගියා. සිවුරු වැරලා ගිහිල්ලා මෙනියා බස් කන්ඩක්ටර් කෙනෙක් දැයි. තේරුණා නේද? එතකොට මේ මිනිස්සයාගේ අගය තුළ මේ මිනිස්සයා නතර වුණේ. නිකන් හරි මටත් හැදුණා නම් ඒ වගේම යාළුවගේ අගේ වගේ මනසක් මටත් තිබුණා මොකද වෙන්නේ? මමත් බස් කන්ඩක්ටර් කෙනෙක්, මගේ යාළුවත් බස් කන්ඩක්ටර් කියලා යනවද නැද්ද? ඒ අගේ හැදුනොත් එතෙන්ට යනවා. මන් දන්නේ මේ සමාජයේ ඉන්න බලාගෙන ඉන්න ඔය පාරවල් ආයිනේ ඔය සුපර් මාකට් එකේ සාම සිකියුරිටි තනතුර හිම කරන අය ඉන්නවා. ඉතින් හොඳයි, ඒ වගේ තනතුරක් තියෙන්න ඕනේ. ඒ අයත් නිවන් දකින්නවා තමයි. නමුත් ධර්මයක් නැතුව, දහමක් නැතුව යම් කිසි අගයක් හැදුණා, අගේ තුල මිනිස්සු ආවෙ පිච්චි පිච්චි ඉන්නවා. මට මතක් වෙච්ච දෙයක්, ඒ මිනිස්සු දැක්කහම මොනවා හරි ළමන් තුල අගයක් හැදෙනවා. ඒ අගයට යා නතර වෙන්නේ. දැන් මෙහි අගය යාට මදි වෙනවා. ඒ කියන්නේ රුපියල් 30,000 50,000 60,000 වැඩ කරන්න අමාරු අගයක් හැදෙනකොට ටික කාලයක් ගියාම ඊට පස්සේ මොකද ඒ කොල්ලෝ කරන්නේ? කොරියා යනවා. කොරියා ගිහිල්ලා 3,000,000 4,000 අගේට ඉන්න පුළුවන්. ඈන් දුකක් කර විඳින්න පුළුවන්. ටීවී එකේ දැන්වීමක් දැම්මහම මාසෙට රුපියල් 60,000යි 70,000යි 90,000යි ගෘහ සේවිකාව කියලා ගෑනිට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නනවා. අර බලන් තමුසේ පල්ලයක් කරගෙන ගිහින් ගෑනියා 60,000ට මේ මිනිහා තමගේ ගෑනි ගෘහ සේවිකාවන් තත්ත්වයට පත් කරපු කිසිම මනුස්සයෙක් පිරිමි නෙමෙයි. අතනේ පිරිමියෙක් වෙන්න බෑනේ. පිරිමියෙක් නෙමෙයි. පිරිමි කියලා කියන්නේ තමන්ගේ අඹුවා දරුවෝ පෝෂණය කරන්න පුළුවන් කෙනෙකුටයි පිරිමියෙක් කියලා කියන්නේ. ඈ එයාව ආරක්ෂා කරන්න පුළුවන්, ඒගොල්ලන්ට රැකවරණය දෙන්න පුළුවන් කෙනෙකුට තමයි ස්වාම පුරුෂයෙක් කියන්නේ, පිරිමියෙක් කියන්නේ. එහෙම රැකවරණය දෙන්න බැරි කෙනෙකුට මේ ආහාරය අම්බ කරලා දෙන්න බැරි එක පිරිමියෙක් නෙමෙයි. පිරිමියා වෙන්නේ අර ගැහණිය. පිරිමියා ගැහණි වෙනවා. එතන ඕවා කිව්වට ওই මිනිසුන්ට ලැජ්ජ හිතෙන්නේ නැහැ. අපි හිතන මේ වගේ දේවල් කිව්වා මිනිස්සුන්ට ලැජ්ජ හිතිලා මිනිස්සු හොඳ වෙයි කියලා. මොන ඒ මිනිස්සුන්ට එහෙම දෙයක් මතක් වෙන්නේ නැහැ. ඒ මිනිස්සු බීමතෙන් ජීවිත ගත කරනවා. ඒකට වැරදිකාරයා කවුරුවත් නෙමේ. ඒකට වැරදිකාරයා මොන දේශපාලනය, දේශපාලකයා වැරදි. එතකොට ඔබ වහන්සේම කියන්නේ කොහොමද? ඇයි මේ යක්කුනේ ඔය හන්දියකට දැම්ම අතුරුගිරියේ හන්දි බාර් කීයක් තියෙනවද කියලා දන්නවද? 10ක් විතර තියෙනවා. ඒ 10ම පැයකට රුපියල් 50,000 ඉක්මන ආදායම් තියෙනවා. මං දවසක් ඔය ආපිකෝ කරද්ද මොකක්ද ඒකට ගිහිල්ලා චුට්ටක් කළා හිටිය ප්‍රමාදයක් කළා. අර මේ බඩු වගේ ගන්න විනාඩි 15ක් 20ක් වගේ. ඒ 15ට 20ට මම නිකන් ඉඳලා ඩ්‍රයිවර් උන් නැගෙන් ඇහුවා දැන් කීයක බිස්නස් වුණාද කියලා. ආමතුනේ මේ ඩිංගට වෙච්ච බිස්නස් එක රුපියල් 25,000 නම් එහා කිව්වා. ඊට පස්සේ මට බැංකුවකින් කිව්වා නෝන කෙනෙක් වැඩ කරන කෙනෙක් වහම්තුරුනේ ඔය අරක්කු තැබෑරුම් වල අය හැමදාම මිලියනෙට එහා අරන් එනවා. සල්ලි අරගෙන කොහොමද දවසේ අවසානේ දාන්න? කොහොම සල්ලියක්ද වැටෙන්නේ මේ අඥාන මිනිස්සුන්ගේ මේ සල්ලි ටික? එතකොට මිනිස්සයා නෙමේ වැරදි. මිනිස්සයා වැරදි හුරුන් වලට, වැරදි අබ්බැහිවීම් වලට රජයක් විසින් යොමු කරලා තියෙනවා. ඉතින් ඒක රජයක් ඇති නියෝග ස්වභාවය නෑ. වැදගත් රටවල් තියෙන ඕවා කොහොම නියාමනය කරලා තියෙන්නේ, පිළිවෙලක් කරලා තියෙන්නේ. එහෙම සල්ලි නැති මිනිස්සුන්ට බේබද්ද වගේ බොන්න බෑ. විකුණන්න විතරක් නෙමෙයි බොන්නත් ලයිසන් එකක් ඕන. කාඩ් එක පෙන්නලා තමයි බොන්න වෙන්නේ. වැදගත් රටවල්. ඒ නිසා මේ රට අනාථ කරපු සියලුම දේශපාලකයෝ අවීචි මහ නරකයේ ඉපදිලා මේ මහ පොළොවට නම් ආයේ එන්නම එපා. ප්‍රාර්ථනා කරන මොකද දන්න දුරියක් වවුත ආයි කනෝනේ රට. එන්නම එපා කියලා ප්‍රාර්ථනා. එතකොට ආන්දර නිකන් මෛත්‍රිය නෑ වගේනේ. සැබෑ මෛත්‍රිය. මම අරූට මෛත්‍රී කරලා කෝටියක් අමාරුවේ දාන්නේ. කෝටියක් රැක ගන්නවා අර එක මිනිහෙක් අපායේ තියලා. ඔන්න නියම මෛත්‍රිය. යුද්ධ කරන කාලේ අපේ ආන්දරට කිව්වේ ගහපිය. ඉවර වෙන්නම ගහපිය. ඇයි? අර ටිකක් ඉවර කරලා දාලා තව මේ රටේ කෝටි ගානක් මිනිස්සු සැනසෙල්ලටපත් කරනවා. ඔන්න මෛත්‍රිය. ඔන්න මෛත්‍රිය. සැබෑ මෛත්‍රිය ඒකයි. දැන් ඒ මෛත්‍රිය නෙමෙයි දැන් බුද්ධ විඳින්නේ. දැන් ඒ මෛත්‍රිය තමයි මුළු රටම සියලුම අය සියලුම ජාතිකයෝ වාර්ගිකයෝ දැන් මේ මෛත්‍රී භුක්ති විඳිනවා. මම හමුදාපත්තුමා අපි වෙලාවත්මක් වේ ඕගොල්ලන්ගේ රත්ත පහක පවක් නැහැ. ඕගොල්ලෝ කරේ මහ පින පුණ්‍ය කර්මයක් කරේ. චුට්ටකත් පවුනේ මහා පුණ්‍ය කර්මයක් කරේ. දුටුගැමුණු රජුරු අපාය ගියාද? නෑ. ඇයි? පිනක් කරේ. එතකොට ධර්මාශෝක රජතුමා නොදන්න කාලේදී මිනිහට ඇති වෙච්ච ආවේශයට මිනිහා අල්ලපු රටවල් අර රටවල් මේ රටවල් ඔක්කොම ටික පෙරලගෙන යන්න පටන් ගත්ත මහා අධිරාජ්‍ය වෙන්න ඉබාගාතය කරා. එතකොට පව් සිද්ධ වුණා ගොඩාක්. ධර්මයේ හරියට චේතනාව පිහිටවල නෙමේ දුටුගමුණු රජුරෝ මුල ඉඳලම සටන් කරේ ධර්මයේ දැනගෙන. අර එහෙමනේ අර ධර්මයට පස්සේපත් උනේ. කලින් කරේ ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කරේ අධික කේන්ද්‍රයෙන් කරේ. ඒක නිසා ඉතින් යාට පොඩ්ඩක් වැරදුනා. නමුත් ලොකු හානියක් වුණ නැහැ. නිවම්මකටත් ආවා. පුරු සංසාරයක් පෙන්නුතුනේ මේ සංසාරෙත් එක්ක අධ්‍යයනය කළ හොඳට බලන ජීවන රටා හරිගස්සගෙන යන පිරිසක් තමයි මේ ටිබෙට් ජාතිකයෝ ලාමාවරු එහෙම හොඳට බලන මේගොල්ලන්ගේ ආත්ම සැරිසරලා තියෙන කොයි විදියටද කියලා. ඒ ආත්ම ගණන් වලම හිටපු මේ ලාමාවරු ආයි තෝරගෙන ඒ තනතුරට පත් කරන්නේත් ඒත් එහෙමයි. අපේ පොඩ්ඩක් තියෙනවනේ අපේ පන්සල්වල නේද? කේන්දරෙන් හරි බලලා අංග ලක්ෂණ වලින් හරි බලලා පොඩ්ඩක් තීරණය කරනෝ මෙයාගේ සසර ආත්මභාවය කොහොමද මේ යකා මහාන කරන්න හොඳද නැද්ද මූ සාසනේ කයිද නොකයිද කියලා මහාන කරන දැන් නම් එහෙම නැතුව දෙයක් වෙන එක තමයි විශාල හානිය වෙන්න තුනේ. ඒසාරි පරිස්සම් ගන්න ඕන කෙනෙක් දිහා බලලා තේරුම් කරගන්න ඕන මේ යකා සාසනයේ වැඩක් කරයිද නැද්ද මොකද්ද කියලා. ඒ වගේ මෙතෙන්ට එන අයවත් අපි තේරුම් ගන්න ඕන මේ අය නිවන් දකීද නැද්ද. ඒව පෙන්නුතුනේ මේ සාංශාරික වශයෙන් ආපු ඒ ලක්ෂණ පේන තියෙනවා. සසර පුරුදු කරපු ගුණාංග දැන් මේ රටේ එක හාමුදුරු කෙනෙක් ඉන්නවා. උන්වහන්සේට බුදුහාමුදුරන්ට ගොඩාක් ශ්‍රද්ධාවෙන් වන්දනා පැත්තේ ගොඩක් වැඩ කරන්නේ. බුදුහාමුදුරු වැඩ ඉන්න කාලේ හිටපු බ්‍රාහ්මණේ බුදුහාමුදුරු වැඩ ඉන්න කාලේ හිටපු බ්‍රාහ්මණේ බුදුහාමුදුරු සරණ ගියේ නැහැ, ළඟට ගියේ නැහැ බණහන. නමුත් ඈතින් ඉඳන් බුදුහාමුදුරු ශ්‍රේෂ්ඨයි කියන සිත තිබුවා. මහා සංවිධාන කටයුතු කරපු හාමුදුරු කෙනෙක් දැන් මහාන වෙලා දැන් මේ බුද්ධ ශාසනයේදී හොඳට ඉතින් බුද්ධ වන්දනා මේ ශ්‍රද්ධාව කරනවා. අර පරණ පුරුදු ටික තියෙනවා. විශාල ජනගහනයක් පාලනය කරන්න පුළුවන් ශක්්‍යතාවය තියෙනවා. බ්‍රාහ්මණ චින්තනයේ ස්වરૂපයක් තියෙනවා. බුදුහාමුදුරන්ට ශ්‍රද්ධාවක් තියෙනවා. තා මහත්තයෙක් ඉන්නෝ ඒත් එක ආත්මයක ඒත් බ්‍රාහ්මණ ආගමේ හිටියේ බෞද්ධයෙක් වෙලා මේ ආත්මෙ උපදින්නේ. බුදුහාමුදුරු කියන රූපයකටවත් එච්චර කැමති නෑ. හැබැයි මේ ආත්මෙ බෞද්ධයෙක්. නමුත් බෞද්ධ ආගමත් ආවගෙන දර්ශනත් මේව කරගෙන සාංශාරික බ්‍රාහ්මණ ස්වરૂපයේ චින්තනය ප්‍රකාශ කරනවා. එයාත් බෞද්ධෙක්. නමුත් සංසාරේ බ්‍රාහ්මණ ධර්මයේ හිටපු එක්කෙනෙක්. ඒ ගතිය ඇති වෙනවා. එතකොට මේ පහුගිය කාලේ අපේ හාමුදුරු කෙනෙක් මට මුණ ගැහුණා. උන්වහන්සේ ගියේ පාර ගියාත්මේ ඉන්දූර් කියලා යෝගී කෙනෙක්. ගහක් ආශ්‍රය කරගෙන වසර ගාණක් ඉඳලා ඊට පස්සේ අවුකසක් වාගෙන ඇවිල්ලා ඉපදිලා දැන් මහාන වෙලා ඉන්නවා. උන්වහන්සේ ධර්මයේ දර්ශනය හදාරනවා. නමුත් අර පැරණි චාරිත්‍ර ගුණාංගවලට අනුව කැලේක වාසය කරන්න ඒ යෝගී කුටිවල වාසය කරන්න මේ තමයි කැමති. පරණ ගතිය චරිතේ එනවා. ඊට පස්සේ රජකම් කරපු අය, එතන රජකම් කරපු රජ ඒ කුසලතා තියෙන අය නොයෙකුත් නොයෙකුත් චරිත පෙන්වතුනි. මන්නම් දන්නේ ගිය සමහර අය කියනවා ඇත්තද නැත්තද දන්නේ නැහැ. ඔය අර ශාස්ත්‍රීය ක්‍රමානුව බලලා කියන ඒවයි ඒ වෙච්චර විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මට නම් කියලා තියෙනවා මගේ නම තාම ලෝකේ තියෙනවා කියලා. ගියාත්මේ නම තාම ලෝකේ තියෙනවලු. මම හොයාගන්න ඕනනේ. ඒකෙන් අදහස් කරන්නේ ඒගොල්ලෝ ගියාත්ම භාවයන් වලත් මොනවා හරි විශිෂ්ට චරිතයක් හැටියට දෙයක් කරලා මැරිච්ච කෙනෙක් එහෙනම් කියලා. ඉතින් මම නම් හිතෙන්නේ එහෙම නෙමෙයි. මම මේ ගොඩක් කාලයකට පස්සේ මේ පැත්තට ආවේ මේ ඊට කලින් ඈත අතීතේ නමක් තමයි. ඈත අතීතේ ගැන මම නම් නෙවෙයි, නමක් තියෙනවා නම් තියෙන්නේ ඈත නමක් තමයි තියෙන්නේ. බුදුහාමුදුරන් කාලේ වගේ කාලයක නමක් තමයි තියෙන්නේ. ඈත කාලයක නමක් තියෙන්න බෑ. පුහුණු කරුවා මොනතරම් වේගවත් වුණත් ගෝලයා ශිෂ්‍යයා හරියට උනන්දුව හා කැපවීම නැත්තම් පුහුණු කරුවට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ නිසා ඔබේ සම්මර්ෂණය ඔබේ ධර්මයේ උදෙසා තියෙන හෘදයෙන්ම තියෙන පරිත්‍යාගය, නිවන් දැකීම සඳහා හදවතින්ම තියෙන පරිත්‍යාගය, ජීවිතේ ජීවිත ආශාව ආත්ම සෙනෙහයද අභිභවා යන එකක් බවට පත් වෙන තැන ඔබ මේ ලෝකෝත්තර මාර්ගය අවදි කර ගන්නවා. ඔය කියා දුන්නු ධර්ම කරුණු සෑහෙන ප්‍රමාණයක් දේශනා කරා. ඒව එකකින් ධර්ම අවබෝධය කර ගන්න පුළුවන්. අර කූඩැල්ලා වගේ හිතේ එල්ලිලා ඉන්නේ නැතුව මේ හිත ගසලා දාලා නැගිටින්න ඕන. කෙලස් මල ගසලා දාලා නැගිටින්න ඕන. දෘෂ්ටි ධාරී භව ගසලා දාලා නැගිටින්න ඕන. උජිපට පන්නව බුදුහාමුදුරුවත් අල්ලන් ඉන්නකන් නිවන් දකින්න බෑ පෙන්නතුනේ. තේරුණනේ? බුද්ධාගමවත් අල්ලන් ඉන්නකන් නිවන් දකින්න බෑ. විනාගමක් අල්ලන් හිටියත් බෑ, බුද්ධාගම අල්ලන් හිටියත් බෑ නිවන් දකින්න. ඒකනේ වක්කලි එළවන්නේ. ඒකනේ බුදුහාමුදුරුව අල්ලන් ඉඳලා නිවන් දකින්න බෑ. මැදහත් මනසක් ඕන සත්‍ය දැනගැනීමේ ඥානයක් ඕන. මම සත්‍ය දැනගන්න යන්නේ මේ පුජ්ජලේ දැනගන්න නෙමෙයි යන්නේ. මේ ආනන්ද හාමුදුරුවන්ගේ න්‍යායයට නිවන් දකින්නවා, අරහ හාමුදුරුවන්ගේ න්‍යායයට දකින්නවා, මේ ආගමේ න්‍යායයට දකින්නවා. ඒක සත්‍යයක් නෙමෙයි. සත්‍ය දකින්න යන දෙන ආනන්ද හාමුදුරුවන්ගේ න්‍යාය නෑ. ඒක විශ්ව සාධාරණ සත්‍යයක් තියෙන්නේ. ආනන්ද හාමුදුරුවන්ගේ බණක් නෑ මෙතන, මගේ බණක් නෑ පින්නතුරේ. මේ විශ්ව සාධාරණ බණක් දේශනා කරනවා, ගැඹුරු දහම් කරුණක් දේශනා කරනවා. මිනිහට ඉතින් ටිකක් දුවල දුවල හති කියලා තේරුණාම ලූකෝස් ටිකක් කවනෝ ආයිදෝපන් කියලා කියනවා. නැත්නම් ඒක දිහට මේ මිනිස්සේ දූපිය 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 කියලා එලවලා හරියන්නේ නැහැ. වතුර ටිකක් ගහලා ලූකෝස් ටිකක් කන්න දෙන්න ඕන නේද? නැත්නම් ඉතින් හරකෙක් වගේ දිගට දිගට දුවනකොට හති දාලා වැටි. ටිකක් වෙලා ආලෝ නීලෝ මොකක් හරි එකක් කියලා ඉඳලා බණපදයක් කියනවා. අර ආලෝ නීලෝ කියන වෙලාව තමයි නිකන් හටි අරින්නේ සහ ලූකෝස් කන්නේ. ඒ වෙලාවට සෑල් වෙන. මොකද අපිට තේරෙන මොකක් හරි ඕන නම් දැන් චුට්ටක් කියනවා. ඒ
මොකක් හරි හැල්ලක් කියනකොට ඉතින් තේරෙනවනේ. කර කතන්දරයක් කියනකොට ඕක තේරෙනවා. ඇයි රූප හොඳට අල්ලලා මේක ගන්න පුළුවන් නිසා මේ ඊට එහා දෙයක් කතා කරනකොට මේ තේරෙන්නේ නැත්තේ. අපි ඇයට කොස්පොල් ගැන, ලූණු, හාල් මැස්සෝ ගැන කතා කරනවා නම් හොඳට තේරෙනවා. ටක්ගල් එකක් කියනවා. හාල් මැස්සෝ මන් දන්නවනේ. අලුණු මේ දවස්වල හරි හිඟයි නේ ගණන්. ඊය සංඥා කරන්න හරි ලේසි. දැන් ලුණු වගේ සංඥා කරන්න නිවන තිබ්බනම් මේ ලොකේ නිවන් දැකලා නිවන ගම්බේරයි. නිවන ගම්බේරයි. දකින්න බැරි දෙයක් නෙමෙයි. දකින්න දෙයක්. සාමාන්‍ය මිනිස්සෙක් නම් දකින්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සයා විශිෂ්ටත්වයට පත් කරන්න ඕන. විශිෂ්ට ඥානයකින් යුක්තව ධර්මයේ දිහා බලන කෙනෙක් බාඩුපත් කරන්න. ඒ හැටි අමාරු දෙයක්ුත් නෙමෙයි. වැඩි කලබල නැතුව බැලුවොත් කාලය කාලාත්‍රය ඉක්ම වීම මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ. ත්‍රිවේදනා වූ ඉක්ම වීම මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ. ලෝභක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ නිරෝධෝ නිබ්බාන. ලෝභ දේශ මොහ දුරුකලානන් නිවනට පත්ුණාවේ. නව බණ ගැඹුරුද? ගැඹුරුනේ. හරි සරලයි. හැබැයි අවබෝධ කරන්න කියව තමයි. ඕ. නැට්ට කඩාගත්ත කඩියම ගේ දුවන්න වෙන්නේ. එතකොට තමයි ඕක අවබෝධ කරන්න බෑ. ලේසි වෙන්නේ නැද? සබ්බ පාපස්සා කරන සියලු පාපයන්ගෙන් දුරු වීම. සියලු පාපයන් කියන ඒවා කහදන්නේ කවුරු හරි නෙමෙයි. ආගමෙන් ආගමට පාපය වෙනස්නේ. මේක චේතාන්විත පාපය. මේ වෘත පාප නෙමෙයි, චේතාන්විත පාප. සබ්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා. කුසල් පින් නෙමෙයි කුසල්. කුසල් මොනවද වෙන්නේ? පිනක් දන් දුන්නාම කුසල් හට ගන්නවා. කුසල් වල ලෝභ දේශ මොහ නැහැ. පින් වල ලෝභ දේශ මොහයක් තියෙනවා. පාදාරයන් තියෙනවා. කුසල් රැස් වෙනවා. මේ ධර්ම ශ්‍රවණයෙන් කුසල් රැස් වෙනවා. කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාම් සාසනං. මේ සමහර ස්වාමීන් වහන්සේලා පෙන්නනවා පිනේම උච්ච අවස්ථාව කුසලය කියලා. ඒකත් යම් මට්ටමකට නෙවෙයි. පුණ්‍ය පාප පයිනස් පින්පව් දෙකම නැසූ තැන තමයි කුසල් තියෙන්නේ. හැබැයි කුසල් ඇති වෙන්න, ඇති කරගෙන යන, ඇති කරගන්න යන්න පිනක් තියෙන්න ඕන. පුණ්‍යවන්තයෙක් තමයි මේ පිනවත් පූර්ණේ කරගන්න නැති කෙනෙකුට කොහොමද කුසල් පහළ වෙන්නේ? අපි කුසල් කියන්නේ අපි හිතමුකෝ විශ්වවිද්‍යාලයෙන් කියලා. පින කියන්නේ සාමාන්‍ය පෙළ උසස් පෙළ නම් එයා සාමාන්‍ය පෙළ උසස් පෙළ සම්පූර්ණ වෙච්ච කෙනෙක් තමයි අන්න ඉහළ තත්ත්වයේ විශ්වවිද්‍යාලයට යන්නේ. ඒ නිසා අපි කුසලයේ විතරක් අගය කළා, කුසල් විතරක්ම ලෝකෙ තිබුණාම හරියයි කිව්වොත් එහෙම විශ්වවිද්‍යාල විතරයි තියෙන්නේ, පාසල් නැති වෙනවා. පාසල් තියෙන ඕන පාසලේ විශ්වවිද්‍යාලය දක්වා යන්නේ. එහෙමයි. කුසලස්ස උපසම්පද සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසනං. නිවන හරියට ඥානනය කරගන්න, නිවන හරියට බුද්ධිකරණය කරගන්න, එතකොට අපි නිවන් දකින ක්‍රමයේ ඉගෙන ගන්නවා. මේ අනුශාසනය දෙන්න පිණිස නිවන් දකින ක්‍රමයේ හදා ගන්න. මොකද්ද දැන් නිවන් දකින ක්‍රමය? ඒ පැත්තට බරක් නැහැ, මේ පැත්තට බරක්. ඇත කියන පැත්තට බරක් නැහැ, නැත කියන පැත්තට බරක් නැහැ. රූප පැත්තට බරක් නැහැ, අරූප පැත්තට බරක් නැහැ. ලෝකෝත්තර පැත්තට බරක් නැහැ, ලෝකයේ පැත්තට බරක් නැහැ. අතීතයට බරක් නැහැ, අනාගතයට බරක් නැහැ, වර්තමානයේ පිහිටාද නැත. පුළුවන් ඔබේ ඔතෙන් ඥානය හදන්න. හැදුවොත් මොකද වෙන්නේ? මේ විදියට සිතක් හදන කෙනාට, නුවණක් හදන කෙනාට වෙන දේ තමයි ආත්ම දෘෂ්ටික පැවැත්මක් පවත්වන්න බැරි තත්ත්වයක් හට ගන්නවා. ඉතින් කෙනෙක්ගේ ළඟ ආත්ම දෘෂ්ටි ඇතුළේ තියෙනවා නම් කම්පනයක් පටන් ගන්නවා. එහෙම නැත්නම් නිකන් අබරලා මරන්න හදන වගේ තත්ත්වයක් දැනෙනවා. කට්ටියට එහෙම දැනෙනවද? සමහර අය මේ ධර්මයේ දේශනා කරනකොට නිකන් ඇඟ ඇතුලෙන් අඹරලා මරන්න හදනවා වගේ දැනෙනවා. ඒ සක්කාය දිට්ඨිය කැමති නෑ සද්ධර්මයට. තේරුණාද පින්නතුනේ? සක්කාය දිට්ඨිය කැමති නෑ සද්ධර්මයට. ඔබේ ප්‍රඥා මහිමයක් තියෙන නිසා මෙතන ඉන්නවා මිසක් නැත්තම් මේ ලෝකේ අහන්න කැමති බණක් නෙමෙයි ලෝකෝත්තර ධර්මයේ කියන්නේ. සක්කාය දිට්ඨික පුජ්‍යලෙක් අහන්න කැමති ධර්මයක් නෙවෙයි. වහ කඳුරු වගේ තරහයි. මාව මරන්න හදනෝ, මේක විකෘතියක්, මේ අපි විනාශ කරන්න හදනෝ කියලා එකපාරට ආවේශ වෙන්නේ අර යක්ෂා වේශ තියෙන හාමුදුරුවෝ ගිහියෝයි තමයි පින්නතුනේ. සක්කාය දිට්ඨියට බර මඤ්ඤමානෙ ඉන්න අය ඇහිච්ච ගමන් ලුණු දැම්ම වගේ තුවාලෙට ඇවිස්සෙනවා. පින්නතුන් නුවණින් තෝරගන්න, සාකච්ඡාවෙන් තෝරගන්න, දේශනාවෙන් තෝරගන්න. හෙමින් හෙමින් දේශනා අසන විට සිත වැඩෙනවා. දවසින් දවස දෘෂ්ටියක් හලා ගන්න, දුරු කරන්න තමන්ට අවකාශය ලැබෙනවා. ඒ ආකාරයෙන් තමන් හොඳට ශක්ති සම්පන්න වෙච්ච දවසක අවසානයේදී තමන්ට හරියටම තමන්ගේ තියෙන සිතෙහි අශේෂ විරාග නිරෝධ අවස්ථාව දකින්න කල්පනා කළා. ලොකු වීරයක් යොදලා සම්පූර්ණයෙන්ම ලෝකේ නිදහස ලෝකෝත්තරත්වයට පාදවන්න පුළුවන්කම ලැබෙනවා. අන්න එදාට තමයි ධර්මයේ ප්‍රාතිහාර්ය ලබන්නේ, සැනසෙල්ල ලබන්නේ. එදාට තමයි තේරෙන්නේ මම සංසාරේ අනන්ත දුක්වලින් නිදහස් වුණා නේද කියන සතුට ඇතේනවා. ඒ නිසා අප්‍රමාදීව ධර්මය අහන්න. මේක එකවර තේරෙන ධර්මයක් නෙමෙයි. බොහෝම ක්‍රමානුකූලව තමන්ගේ ආධ්‍යාත්මය තුලින් ගොඩ නැගී එන ප්‍රත්‍යක්ෂ ධමයක්. ඒ නිසා නොතේරෙන්න බව කවදක හරි තේරෙන තැනටපත් වෙච්ච දවසක තේරෙයි. අනේ ඒ දවස්වල නම් අපි මීහරකෙක් වගේ ඇහුව බණ, අනේ හාමුදුරනේ දැන්නේ බණ ටික තේරෙන්නේ කියලා නේදාර තමයි කියන්නේ. දැන් බණ පදයක් ගානේ මට තේරෙනවා, දැන් මට අවබෝධ කරගන්න පුළුවන් කියන සතුට, ධර්ම ප්‍රීතිය ඇති වෙනවා. ඉතින් හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.